හැම දිනම නමස්කාරය කියන්න සංසිද්ධ වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජතුමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ධම්මේ සීලං ආසවක්ඛ්‍යාවරෝතු. මාගේ මෙම සීලය නිර්වාණ සාන්තිය පිණිසම හේතු වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අති දීර්ඝ කාලයක් මේ සුභද්‍රාරාම විහාරස්ථානයේ සෙනසුරාදා දිනේ දිනවලදී පවත්වගෙන ආපු මේ භාවනාමය සාකච්ඡාමය වැඩසටහන අද දවසේ සිදු කිරීමට මේ අයහපත් චාලකුණේ ප්‍රවාහන රටා මේ පින්වතුන් මේ ස්ථානයට පැමිණියා. විශේෂයෙන්ම මේ වගේ වැඩසටහනක් මේ විදිහට මේ පින්වතුන්ට මේ ධර්මීය සම්බන්ධව කරුණු කාරණා දැන ගැනීමට හැකිුණේ මේ අපේ කල්යාණ මිත්‍ර රවිපොද්දලගේ මහත්මයා මේකට මැදිහත් වෙලා එතුමාගේ මඟ පෙන්වීම යටතේ තමයි මේ පින්වතුන් මේ සත්කාරය කරගෙන ගියේ. එතුමා තරමද්දෝට රෝගාබාධයකට ලක් වුණා. මේ වැඩසටහන අනිත්යෙන්ම තියෙන වැඩසටහන වලට වැඩිය රවි මහත්තයා විශේෂයෙන් ඕමනාවෙන් මේ පින්වතුන් කෙරෙහි මේ ගැන කටයුතු කිරීම අපි දායකව දැක්කා. අසනීප වෙලාවෙත් ඉතින් අපිට ගියාම මතක් කරන්නේ මේ දවස මගහරින්න නැතුව ඒගොල්ලන්ට උදව්වක් කරනවා නම් හොඳයි කියලා. ඒ වෙනුවෙන් අපි දවස් කීපයක් ඒ රවි මහත්තයා එන්නේ නැති එන්නේ අපහසු තව දවස්වල ආවා. දැනට ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් එතුමා මේ පින්වතුන්ට ගිය සතියේ ඉඳලා මේ වැඩසටහන කරගෙන යෑමට මේ ස්ථානයට පැමිණිලා අදත් පැමිණලා තියෙනවා. නමුත් අර දීර්ඝ පෑගානක්ම කතා කරන්න එච්චර හොඳ නැති නිසාවෙන් අපි මුලින් කොටසක් සම්පූර්ණ කරලා එතුමාට මේ වැඩසටහන කරගෙන යන්න ඉඩ දෙනවා. දැන් මේ පින්වතුන්ට මම මේ දින කීපයක් මම හිතන්නේ දින තුනක් විතර එක්තරා ක්‍රමයකට ඔයගොල්ලෝ කරන දේම විග්‍රහ කරන්න පටන් ගත්තා. අලුත් දෙයක් නෙමෙයි. ඔබලා කරපු දේ. මම අද දවසේ පුංචි කතාවක් කියාගන්නම්. මේක මතක තියාගත්තම හරි වැදගත් අපිට. අපි ගැන කියන කතාවක්. නමුත් මේක අටුවාවක සූත්‍රයක තියෙන කතාවක් නන් නෙවෙයි. ඒ වුණත් අපේ කතාව හා සමානයි. ඔයගොල්ලන්ගේ කතාව හා සමානයි. ඒක නිසා මේ සවන් දෙන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ජලාශවල, ගංගා ඇලවල, ඒ වගේම ලැව් පොකුණු වල ගෙම්බොයි. මේ ගෙම්බ බිත්තර දාපුවම ඉස්ගෙඩි හැදෙනවා. ගෙම්බේ සායන ප්‍රමාණික දාස් ගානක ලක්ෂ ගානක වගේ විතර ප්‍රමාණයක් දාන. මේ විතර දැම්මට පස්සේ බිහි වෙන්නේ ගෙම්බෙක් නෙමෙයි. ඉස්ගෙඩි. මේ ඉස්ගෙඩියෝ වතුරෙමයි ඉන්නේ. ඉස්ගෙඩියන්ට ගොඩ ඉන්න බෑ ගෙම්බට ගොඩ පිටියයි. කාලයක් මේ ඉස්ගෙඩියෝ යන්තමින් වැඩෙනකොට මේ ඉස්ගෙඩියන්ට තේරෙනවා මේ අපිට මේ රැකවරණය දෙන සත්වයා අමුතු කෙනෙක්. දැන් අපිට නම් අපේ පොඩි කාලේ කුඩා කාලේ තේරෙන්නේ අම්මයි තාත්තයි අපි වගේ. අපේ රැකවරණය අපි අම්මා තාත්තා අපි වගේමයි. නමුත් මේ ඉස්ගෙඩියන්ට ওই මානසික තත්ත්වෙ එන්නේ නැහැ. ඉස්ගෙඩියට එන්නේ බලනකොට වෙනත් සත්වෙක් අපිට මේ ආරක්ෂාව දෙනවා. එයා අමුතු සතෙක්. සැබෑවටම මේ ඉස්ගෙඩියාගේ අම්මා කියලා දන්නේ නැහැ. ඉස්ගෙඩියට තේරෙන්නේ නැහැ මේ අපේ අම්මා. මොකද ඉස්ගෙඩියාගේ හැඩේයි ඒ ගෙම්බගේ හැඩේ බැලුවා මහා වෙනසක්. ඒ වුණා කාලයක් යනකොට පේනවා ඒ ජලාශයේ ඉන්න අනිත් සියලුම සත්තුන්ට වැඩිය අනිත් සතුන් අපිට හානියක් කරන්නේ මේ ගෙඹි අම්මා විතරක් අපේ ආරක්ෂාව තියෙනවා. දැන් මෙහෙම කාලයක් යනකොට මේ ගෙඹි අම්මා ඉස්ගෙඩියන්ට පුරුදු කරනවා අනිත් සත්තුන්ගෙන් ආරක්ෂා වෙන ක්‍රම විධාන. සතුන් එනකොට ආරක්ෂා වෙලා පණ බේර ගන්න කියන එක පුරුදු කරනවා. ඉස්ගෙඩිය මේවා ඉගෙන ගන්නවා. ඒ වගේම ගෙමි අම්ම උගන්වනවා මේ ඉස්ගෙඩියන්ට වැඩෙන්න ආහාරවලට සුදුසු දේවල්. ඒ කියන්නේ ජලාශයේ තියෙන ගිය සෙවෙල්, ඒ වගේම පැලෑටි මේවා ආහාරයට අරගෙන මේ ඉස්ගෙඩියන්ට වැඩෙන විදිහත් මේ ගෙමි අම්ම කියා දෙනවා. මේවා දැකපු මේ ඉස්ගෙඩියෝ ඒවා ගැන සැලකිලිමත් වෙලා ආරක්ෂා තදී උපදේශ සේවා අනුගමනය කරමින් ඉන්නකොට අනිත් සත්තුන්ගෙන් බේරිලා ටික අර කියන ආහාර වර්ගත් අනුභව කරලා ඒ විදිහට වැඩෙනකොට මේගොල්ලන්ට තේරෙනවා මේ අපේ ඉන්නේ ගෙඹි අම්මා අපේ අම්මා තමයි. නමුත් මෙයා හුඟක් වෙනස්. අපි වගේ නෙමෙයි. එහෙම කාලයක් යනකොට මේ ගෙඹි අම්මා මේ ජලාශයෙන් අහක් වෙනවා. ජලාශයේ හෙව්වට වෙනදා ඉන්න තැන් වල නැහැ. මේ ඉස්ගෙඩියන්ට දැන් එහාට මෙහාට යන්න පුළුවන් කාලයක තමයි මේ වගේ අත්දැකීම් එන්නේ. මේ ගෙඹි අම්මා අතුරුදහන් වෙනවා. ඉස්ගෙඩියන්ට කොහේ හැමතැනම හෙව්වත් මේ ජලාශය හොයාගන්න බැරුව යනවා. ඒකට මේ ඉස්ගෙඩි වැටවු ටික අම්මගෙන් අහනවා අම්මේ ඔබ අපි එක්ක ඉන්නවා. නමුත් මිටි ගමන් කොහේ යනවද දන්නේ නැහැ. අතුරුදහන් වෙනවා. අතුරුදහන් වුණාම කොහෙද ඔය යන්නේ? එතකොට කියනවා පුතේ මං ගොඩ බිමට යනවා. මම ගොඩ බිමට යනවා. අතුරුදහන් වෙනව නෙවෙයි. මම මේ ජලයේ ඉඳලා ගොඩ බිමට යනවා. එතකොට මේක පුදුම ප්‍රශ්නයක් ඉස්ගෙඩියන්. මේ ගොඩ බිම කියන්නේ මොකක්ද? ඒ ගොඩ බිම කියන්නේ මේ වගේ මේ වතුර මේ ජලයේ තියෙන තැනක්ද? එහෙම නැත්නම් වෙනම තැනක්ද? මේ විදිහට ගෙඹි අම්මගෙන් නොඑක් ප්‍රශ්න විචාරා. ඉතින් ගෙඹා උත්තර දෙන්න හදනවා ගොඩ බිම කියන්නේ උමු එකක් නෙමෙයි. මේ වතුර වගේ එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට ගොඩබිම ගැන තේරෙන්නේ නැහැ. මේ වතුර මට්ටමින් උඩ තමයි ගොඩබිම තියෙන්නේ. දැන් ඒකේ හැටි ඉතින් ගෙම්බ කොච්චර විස්තර කරා ස්වરૂපයේ ගොඩබිමේ විස්තර කරා අර ඉස්කියට යන්න කවදාවත් ඒක තේරෙන්නේ නැහැ. සමන්න තේරෙන්නේ මේ ජලයේ තියෙන ස්වરૂපය. දැන් අවසානයේ දැන් මේ ප්‍රශ්න විසඳන්න බැරි වුණාම ගෙමි අම්මා එක උපදේශයක් දෙනවා. ඔයගොල්ලන්ට කවද හරි මේ ගොඩබිමට යන්න පුළුවන්. ගොඩබිම හඳුනා ගන්න පුළුවන් කාලයක් එනවා. මේ කාලය එන්නේ ඔයගොල්ලෝ මම මේ කියන උපදේශ පිළිපැද්දොත් විතරයි. මට විස්තර කරලා දෙන්න බෑ මේ ගොඩබිම ගැන. මේ උපදේශ මෙන්න මේවයි. මම හැමදාම දෙන උපදේශ එකක් අනිත් සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ මේ විදියට හැංගිලා වැලියට ගිහින් හරි අනිත් සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ හතුරෙක් ආවා. දෙවනුව ආරක්ෂා වෙලා හැංගිලා හිටියත් මදි. දෙවනුව කරන්න ඕනේ මම මේ පෙන්නන මේ ජලයේ තියෙන මේ ආහාර ගන්න ඕනේ. ආහාර ගන්නකොට වැඩිලා ඔයගොල්ලන්ගේ දැන් මේ තියෙන මාළු වගේ වරල වගේ තියෙන මේ ස්වરૂපය ටික ටික වැඩිවීමෙන් වෙනස් වෙනවා. වෙනස් වෙලා මගේ වගේ කකුල් වෙනවා. මගේ වගේ මේ අභ්‍යන්තරයේ ශරීරයේ වෙනස් වෙනවා. වෙනස් වෙලා අන්නේ කාලෙට ගොඩ ගියා. දැන් ඔය උපදේශය ගෙමි අම්මා දුන්නාට මේ ඉස්ජෙඩියෝ මේව පිළිපදින්නේ නැහැ හුඟක් අය. තමන්ගේ බැටව. පෙලක් අය හිතනවා මේ අම්මා ආරක්ෂාවට කියලා දෙනේම අනුගමනය කරන්න ඕනේ. අපිටත් දැන් හොඳට ජීවත් වෙන්න පුළුවන්. මේ ජලයේ මේ ජලාශයේ තියෙන භයානක තැන් ගැන අපිට අපිම බලන්න ඕනේ කියලා පෙලක් ඉස්ජෙඩියෝ අර අනික් සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න ඒ පෙන්නපු පරිසරයේ හැර ඒ ප්‍රදේශයේ හැර අර ඈත ජලාශයේ සැඩ පහරවල් වලට ගිහිල්ලා පිලක් අය මැරලා යනවා. එහෙම නැත්නම් අනික් මාළුන්ගෙන් කුරුල්ලන්ගේ ආහාර බවට එනවා දිය උඩට ආවා. ඒ වගේම පිලක් අය මේ අම්මා කියන උපදේශ අහලා බයෙම ඉන්නවා අර කුඹල් ඇතුළට ගුල් ඇතුළට වෙලා ආහාර ගන්නෙ. මොකද සතුරන්ගෙන් බේරෙන්නේ. දැන් ආහාර ගන්න නැති හින්දා ඒකෙන් දුර්වල වෙලා ඉස් වීඩියෝ මැරලා යනවා. දැන් මෙහෙමත් ගිහිල්ලා ටිකක් අය මේ අභිරහස් අම්මගේ தත්ත හොයන්න යනවා. මේ අම්මා යන ගොඩබිම මොකක්ද? ඒකට දැන් බලා ඉන්නකොට අම්මා හිටි ගමන් මේ ජලාශයේ ඉඳලා මේ බිය මාර්ගු පිටට නැගලා එතනින් ගලකට හෝ ගහකට ගොඩ වෙනවා. එතකොට ගොඩබිම තියෙන්නේ ගොඩබිමට යන පාර මෙන්න මේකයි කියලා හිතලා ඉස්ජෙඩියෝ කරන්නේ අර කුණුංකාරකමක් හදාගෙන අම්මා කියන උපදේශයක් ගන්න නැතුව සමහර ඉස්ජෙඩියෝ කරන්නේ තමන්ගේ අර කාලා බීලා හදාගත්ත ශක්තියෙන් උඩ පැනලා ගොඩබිමට නිකන් පයින්න හදනවා. තේරුණාද? ඒ එහෙම පයින්න ඉස්ජෙඩියට වෙන්නේ ගොඩබිම දඟලලා දඟලලා හුස්ම ගන්න බැරුව මැරිලා යනවා. වේලිලා මැරුවා. පෙලක් අය ඔහොම දඟලනකොට ආය වතුරට වැටෙනවා. එයා පණින්නේ. එයා බේරෙනවා. අනිත් කොහොම හෝම ගිහිල්ලා දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ගෙම්බෙක් විතර ලක්ෂ ගාණක් දැම්මා. ඉස්ගෙඩියෝ ලක්ෂ ගාණක් ඇති වුණා. ඒ විතර දාන ප්‍රමාණය ගෙම්බ හැදෙන්නේ නැහැ. ඒක දන්න දෙයක් නෙමෙයි. ගෙම්බ ඉන්නේ ටික දෙලා. දැන් මේක දිහා බැලුවම හරියට මේ ඉස්ගෙඩියෝ වගේ තමයි අපි. ඉස්ගෙඩියෝ වගේ තමයි අපි. ගොඩබිම වගේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්නපු නිවන. ternary. එතකොට මේ නිවන කියන එක අපිට කැමති වෙනවා. නිවනට අපි ආස වෙනවා. සමහර අය මේ නිවන කියන එකට බලෙන් යන්නේ. බලෙන් යන්න යනවා කියන්නේ අර ඉස්ගෙඩිය වගේ උඩ පයින් වතුරේ. පැන්නම ගොඩබිමට වැටෙනවා. වැටෙනම මොකද වෙන්නේ? ඉස්ගෙඩියකට ගොඩ ඉන්න බෑ. තේරුණානේ? ඉස්ගෙඩිය අවුවට වෙයිලා ගල් උඩ වැටලා මැරලා යනවා. එහෙමත් දැකලා තියෙනවා නේද? ඉස්ගෙඩිය ඉන්නවා ගොඩ මැරලා. ඒ වෙන්නේ අර අම්මා කියන ගොඩබිමට ආස හිතෙනවා. නිකන්. තව තමන් ළඟ ඇති වෙන අම්මට යන්න පුළුවන් නම් අම්මගේ පුතාණිය අපි අපි යන්න පුළුවන් වෙන්නේ. ඔය තියන්නේ මේ ඔය කියන ගොඩබිමේ මායිම අපිට දන්නවා. නමුත් ගොඩබිමට ගියාට යාට ඒ ගොඩබිම ජීවත් වෙන්න තරම් එයාගේ ඒ ශාරීරික වෙනස්කම් සිදු වෙලා නැහැ. ඒක නිසා ගොඩබිමට ගියාට වැඩක් නැහැ. එතකොට ඉස්ගෙඩියා වරල් හැලිලා වර්ධනය වෙලා වරල් හැලිලා යම් කිසි විදියකට ඒ ශරීර ස්වරූපයේ වෙනස් වෙලා තරමල් පෙනහළු බවට හැරිලා මේ වගේ විපර්යාස ගොඩාක් සිදු වුණාම තමයි ගොඩ බිම උවේ ජීවියෙක් බවට පත් වෙන්නේ. දැන් බුදුහාමුදුරගේ ධර්මයක් ඔය වගේ. මේ අපි ඉන්නේ ජලයේ. අපේ තියෙන්නේ වරක්. අපිට නෑ පෙනහළු. අපේ හැඩේ ජලයේ ජීවත් වෙන මාළුවෙක් වගේ. මේ හැඩේ තියෙන්නේ මේ ලෞකික හැඩයක් වගේ. තේරුණානේ? මේ ඉස්ගෙඩියා කියන්නේ අපි ජීවත් වෙන ලෞකික විදිහමයි. ඒකට ලෞකිකත්වයමයි අපේ මානසිකත්වයේ තියෙන්නේ. අපි කොච්චර ගොඩබිම ගැන නිවන ගැන හිතන්න ගියා තේරෙන්නේ ඉස්ගෙඩියන්ට තේරෙන විදිහටමයි. එතකොට දැන් අර ගෙමි අම්මා දෙන උපදේශයේ කියනවා මෙහෙම එකක්. දැන් ගෙමි අම්මා උත්තර දෙ උපදේශ දෙන්නේ ඉස්ගෙඩියන්ට මං වගේ වෙන්න ඕනේ ගොඩබිමට යන්න. ඔයගොල්ලොත් ඒකට යනවා. යන්න මෙන්න මේවා අනුගමනය කරන්න. මොකද්ද? එකක් තමයි සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න මෙහෙම ආරක්ෂිත විධිවිධාන සකස ගන්න ඕනේ. දෙවෙනි එක ඔයගොල්ලන්ගේ මේ ශරීරාංග වැඩෙන්න ආහාර ගන්න ඕනේ. මං කියන ආහාර ගන්න ඕනේ මිස ආහාර නැති. ওই දෙකෙන් විතරමයි ඔයගොල්ලන්ට මේ ගොඩබිම දකින්න පුළුවන් වෙන්නේ, ගොඩබිමට යන්න පුළුවන් වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දෙනවා ඔකට අපිට මේ ලෞකික ජලාශේ අපි ගිලිලා ඉන්නේ. ලෞකික ජලාශෙමයි අපි පීනන්නේ. මේ ලෞකික ජලාශේ අපිට රැකවරණය හපගෙන ඉන්න ඕනේ අංකයකට. තේරුණානේ? ඒ රැකවරණය තමයි බුදුහාමුදුරුවෝ දෙන සීලය. දැන් සීලය කියන්නේ මේ ගොඩබිම නැති නිවනට යන්න මුල් අනුගමනය කිරීම. පළවෙනි අනුගමනය කිරීම. මෙය අනුගමනය කරේ නැත්නම් කිසි කෙනෙක් සතුරන්ට අසු නොවි බේරෙන්න බෑ. ඉස්ගෙඩිය සතුරන්ට අහු වෙන්නේ මොකද? ඌ බේරෙන්න දැනගන්න ඕනේ. එතකොට අපි ලෞකික ජලාශයෙන් උඩට යන්න ජීවිතේ බේරගන්න බුදුහාඳුරු දීලා තියෙන සීල. සීල් ආරක්ෂා වෙන්න. නැත්නම් සතුරට අහු වෙනවා. කවුද සතුරා? කෙලෙස්. කෙලෙස් සතුරට අහු වෙනවා. ඊට සීලය කැඩෙන කැඩෙන අවස්ථාවේදී මේ සතුරට අපි අහු වෙනවා. හැබැයි දැන් කවුරු හරි ගෙඹි අම්මාගේ මේ උපදෙස් දෙන ඉස්ගෙඩියට කෙනෙකුට හිතුනොත් දැන් අම්මා කියන්නේ මට මේ ගොඩබිමට යන්න හොඳම දේ අංක එකට කරන්න ඕන දේ ආරක්ෂිතව ඉන්න. ඒ ඉස්ගෙඩියෝ එතකොට බයෙන් බොහොම සැකයෙන් අම්මගේ උපදෙස් වලින් පළවෙනි එක පිළිපැදලා කෑම බීම ගන්න නැතුව අර ගුල් වලටයි ඒ තැන් වලට හිටියොත් එයාට මොකද වෙන්නේ? ආහාර නැතුව වැඩෙන්නේ නැහැ, ඒත් මැරෙනවා. ඒත් එයාට කවදාවත් මේ ගොඩබිමට යන්න හම්බෙන්නේ නැහැ. ගෙම්බෙක් වෙන්න බෑ. දැන් ඒ වගේ තමයි ලෝකේ හුඟක් අය බෞද්ධය බුදුහාමුදුරුව දැන් මේ නිවන් දකින්න පෙන්නලා තියෙන පළවෙනි දේනේ සීලය. ජීවිතේම සීල් රකින්න. තේරුණාද? නමුත් ඒත් වෙන්නේ අර ජලාශයෙන් මැරලා යන එක විතරයි. මොකද මේක විතරක් බෑ, ආහාර. ආහාර තිබුණොත් තමයි මෙයා වැඩෙන්නේ. මෙයාගේ මේ ශරීරයේ වෙනස් වෙනවා. එතකොට බුදුහාමුදුරෝ දීලා දෙන ආහාර මොනවද මේවා? අපිට. අපි දැන් සීලයේ ඉන්නවා. ඒක සීල් රැකලා විතරක් මේ දේ වෙන්නේ නැහැ කියලා අපි තේරුම් ගන්නත් තියෙනවා. එතකොට ආහාර ගන්න ඕනේ. ආහාර තමයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන සමාධිය. මේ සමාධිය නැමැති ආහාර වල. හැබැයි සමාධියන ආහාරවල විස ආහාර තියෙනවා බුදුහාමරන්ට විස නැති ආහාර තියෙනවා. ඒක සමාධියේ නියම ආහාර ගත්තොත් විතරයි බුදුහාමුදුරුවෝ පෙන්නන නියම කරන ආහාර ගත්තොත් අර ඉස්ගෙඩියාගේ ඉස්ගෙඩි තත්ත්වයේ තියෙන වරල් කරමල් ඒ දේවල් ලහක් වෙලා වරල වෙනුවට කකුල් හැදිලා කරමල් වෙනුවට පෙනහැළු හැදිලා අර හැඩියේ වෙනස් වෙලා මෙයා ගොඩබිම ජීවත් වෙන්න පුළුවන් සත්ත්වෙක් බවට හැරෙනවා. තේරුණානේ? එතකොට සීලයෙන් කවදාවත් ඔය කියන වරල් හැලිල්ලක් අපේ වෙන්නේ නැහැ. සීලය කොච්චර ආරක්ෂා කරා වරල් හැලෙන්නේ නැහැ. මේ ඉස්ගෙඩියාගේ තියෙන මේ පරිවර්තනය සිදු වෙන්න ආහාර ඕනේ. මොනවද මේ ආහාර වලින් බුදුහාමුදුරුවෝ දීලා තියෙන ආහාර තමයි පළවෙනි එක සමාන. හැබැයි මේ සමාධිය මේක වරද්දලා තේරුම් ගන්න තියෙනවා සමාජයේ උඩට. මේ සමාධියේ තියෙන එකේ අපි නොකිට පැත්තක් ගන්නවා. ඒ අර ඉස්ගෙඩියන්ට තමන්ගේ වර්ධනයට හේතු වෙන විදිහේ ආහාර වගේ. දැන් බුදුහාමුදුරුවෝ දෙන ආහාර වලින් ඉස්ගෙඩිය කකුල් ආදී හැදෙනවා වගේ තමයි මේ ආහාර ගැනීම තුල අපි සමාධිය තුල අපේ වැඩෙනවා ඉන්ද්‍රිය ධර්ම. මෙන්න අපේ කකුල් වගේ තමයි මේ ඉන්ද්‍රිය ධර්මයි බල ධර්මයි. මේ දෙක තමයි වැඩෙන්නේ. අපේ අඩු අපේ වරල් තව තියෙන්නේ කකුල් නේ. ඉතියේදී කකුල් හැදෙන්න කාලයක් යනවා. එතකොට වරල් දිනනවා වගේ තමයි අපි. අපි ළඟ දිනුන උනොත් කවදා හරි අපි මොනවා හරි ක්‍රමවේදයකින් විවිධ ක්‍රමවේදයේ මේකට අනුගමනය කරන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ. ක්‍රමවේදයකින් අපිට ඉන්ද්‍රිය ධර්ම පහයි බල ධර්ම පහයි වැඩුණොත් අර ඉස්ගෙඩිය කුංචි කුංචි කකුල් වෙනවා සමානයි. තේරුණාද? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කකුල් ආවත් ගොඩට යන්න බෑ. මහා දැවැන්ත පරිවර්තනයක් ඉස්ගෙඩිය වෙන්න ඕනේ ශාරීරික අභ්‍යන්තරේ. ඒක තමයි අර තිබුණේ කරමල් වෙනුවට පෙනහැල්ලක් හැදෙන්න ඕනේ. මේ දෙක මහා වෙනස් පරිවර්තනයි. දැන් අපිත් එහෙමයි ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ඊළඟට බල ධර්ම වැඩිලා අපි ළඟ වැඩෙන්න ඕනේ බොජ්ජංග ධර්ම. ඒකට ඉස්ගෙඩිය අර කරමලේ පෙනහැල්ල බවට හැරෙනවා වගේ තමයි මේ බුදුහාමුදුරුව පෙන්නන බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම වැඩුණොත් කාට හරි එයා සුදුසුයි මේ ලෞකිකත්වයේ මෝලා ලෝකතරත්වයට යන්න. තේරුණාද? දැන් අපිට සමාජයේ දකින්නේ මෙහෙම අය. මේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැතුව අර ගෙඹි අම්මා තේ පුළුවන් නම් අපේ අම්මා නම් මෙයා අපි එයාගේ පැටව උනා අපිටත් ජොරට යන්න බැරි වෙන්නේ කොහොමද කියලා අර කලබලකාරී ඉස්ගෙඩි පැටව කරන්නේ මොකද්ද? උඩපයි. එයා ඉන්නේ තමයි ඉස්ගෙඩි තත්ත්වේ. සමහර යන්තමින් කකුල් ඇවිදිනුත් ඇති. පෙනහැල්ල හැදිලා නැහැ. උඩ වෙන්නම් මොකද වෙන්නේ වතුරෙන්? ගොඩට පනිනවා. ඕ කැමර තේරුණනි. එතකොට ගොඩට පැනලා මැරෙන්නේ නැතුව බේරෙන්නේ බොජ්ජංග ධර්ම දිවිච්චය විතරයි. ඒ කියන්නේ ලෞකිකත්වයේ ඉඳලා ලෝකෝත්තර තත්ත්වයට ගෙනියන මේ ඉන්ද්‍රිය ධර්ම ටිකයි මේ බල ධර්ම ටිකයි වැඩුණටත් මදි. බොජ්ජංග ධර්ම නැවති පෙනහැල්ල හැදෙන්නම ඕනේ. මේ පෙනහැල්ල හැදුන්නේ නැත්නම් ගොඩට යන්න බෑ. තේරුණනි. දැන් ඔයගොල්ලන්ට කියා දුන්නේ ඔයගොල්ලෝ විශ්වාස කරන්න ඕනේ බලන්න ඕනේ කල්පනා කරලා මෙන්න මේ බොජ්ජංග ධර්ම ටික තමයි බුදුහාමුදුරන්ගේ සමාධි. තේරුණානේ? බුදුහාමුදුරුව පෙන්නන සමාධිය සම්මා සමාධිය මේ බොජ්ජංග ධර්මයි. බොජ්ජංග ධර්ම තමයි සම්මා සමාධිය. එතකොට සමාජය තුල සමාධි කියන වචනේ පොත්පත්වලත් අපි ඒක වැරදි නෑ. පොත්පත්වලත් කියනවා සමාධි කියලා ධ්‍යාන ටික. ධ්‍යාන තමයි අපි සමාධි කියලා අහන්නේ ගොඩාක්. නමුත් මේ ධ්‍යානෙකින් නිවන් දකපු කෙනෙක් නෑ. ඒක හරි. ඒක වැරද්දක් කිසිම විදියක හිතන්න එපා. ධ්‍යානෙකින් නිවන් දකින්නේ නෑ. එතකොට ධ්‍යාන தත්ත්වය අභිභවාගිය සුවිශේෂී තැනක් තමයි මේ කියන බොජ්ජංග ධර්ම. බොජ්ජංග ධර්ම කියන්නේ තනිකරම සමාධි. බුදුහාමුදුරන්ට ඕනේ සම්මා සමාධියයි. දැන් මේ தත්ත්වය උඩ මම මීට කලින් පැහැදිලි කරා ඔයගොල්ලන්ට අපි අහනවා, දකිනවා, කියනවා, හිතනවා මේ ඉන්ද්‍රිය ධර්ම ටිකකින් අපි ස්කන්නාසාදී ඉන්ද්‍රියන් ටිකකින් වැඩක් කරනවා. ඕන දෙයක් අපි ළඟට එන්නේ මේ අරමුණක් වශයෙන්. ඒක ඇතුලේ තියෙන්නේ මොනවද? දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි කියලා අංග 8ක්. මේ අංග 8 අමුතුවෙන් හැදෙනවා, ප්‍රදේශයක එක කාලයක වැඩෙනවා, එහෙම එකක් නෙමෙයි. මේ අංග 8 ඇහෙන කොටත් උපදින්නේ මේ අංග 8යි. අපිට පේන්නේ ඇහෙනවා කියලා, මම අහනවා කියලා, මම දකිනවා, මම හිතනවා, මම ආහාර විඳිනවා, මම මිදිනවා. මේ තත්ත්වයේ ඇතුල් චිත්‍රය, බුදුහාමුදුරු දකින චිත්‍රය තමයි අරංගාට. දැන් මෙන්න මේ අංග 8ක් එක්ක මේ අංගාට එක අරමුණකින් ඇති වෙනවා මේ අංගාට. ඊග අරමුණෙත් ඇති වෙන්නේ ඒ වගේම අංග 8ක්. මේ අංග 8ේ තියෙන විශේෂම දේ තමයි අර ගෙඹියම්මා කියන වගේ ආරක්ෂාව සපය ගන්න නම් ජීවත් වෙන්න ඉස්සෙල්ලා ආරක්ෂා වෙන්න ඕනේ. ඒ වගේ තමයි අපිට මේ පේන කොටත් ඇති වෙන අංග 3ක් තමයි වාචා, කම්මන්ත, ආජීව. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඇහෙන කොටත් මේ අංග 3 ඇති වෙනවා. වාචා, කම්මන්ත, ආජීව. ඒ කියන්නේ පෙනුනොත් අපිට කතාවක් තියෙනවා. පෙනෙන්නේ නැතුව කතාවක් නැහැ. ඇහෙන්නේ නැතුව කතාවක් නැහැ. හිතන්නේ නැතුව කතාවක් නැහැ. දැනෙන්නේ නැතුව කතාවක් නැහැ. තේරුණාද? ඒ වගේම පේන්නේ නැතුව අපිට සම්මන්තය, ශාරීරික සැලවීමක් අතින් පයින් කරන දෙයක් නැහැ. ඇහෙන්නේ නැතුවත් නැහැ, හිතන්නේ නැතුවත් නැහැ. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් වලට අරමුණු නැති වුණොත් ඔය වාචා, කම්මන්ත, ආජීව ඔක්කොම මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලන්ට ඉන්ද්‍රියන් වලට අරමුණු නැති වෙලාවක් තමයි රැයට හොඳට නිින්ද යෑම. නිින්ද ගියා. නිින්ද ගියාම කතාවක් තියෙද? නෑ. නිින්ෙන් කතා කරනවා කියන්නේ හරියට නිදි නෙවෙයි. බාගෙට නිදි, අඩ නිදි. එතෙන්දී අර අරමුණු ආය එනවා, නිින්ද යනවා, එනවා, නිින්ද යනවා. ඒක හින්ද කතාවක් බාගෙට කරන්න පුළුවන්. තේරුණානේ? එතකොට කතාවක් කියන හැකියාව අපිට ලැබුණේ මේ අරමුණු වලට, මේ ඉන්ද්‍රියන් වලට අරමුණු එනකොට විතරයි. වෙන වෙලාවක අපිට කතාවක් නැහැ. වෙන වෙලාවක අපිට කම්මන්තයක් නැහැ. වෙන වෙලාවට අපිට ආජීවයක් නැහැ. අපි මේ තුනක් නිරුද්ධ වෙනවා, අර අංග 8ම නිරුද්ධ වෙනවා. නින්ද ගිය වෙලාවේ දිට්ඨියක් නැහැ, සංකප්පෙත් නැහැ, වායාමයක් නැහැ, සතියක් නැහැ, සමාධියක් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ බුදුහාමුදුරු කියන ධර්මයේ වායාම, සති, සමාධි වුණත් මේවා වර්ධනය කර ගැනීමනේ මේ භාවනා කිරීම හෝ ධර්මයේ ගැන ඉගෙන ගැනීම කියන්නේ මෙහෙම කියලා අපි හිතලා තියෙනවා. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔයගොල්ලන්ට පේන හැම මොහොතකම, ඇහෙන ඕනම මොහොතක මේ ඉන්ද්‍රියන් වලට මොන ඉන්ද්‍රියකට හෝ අරමුණක් එනකොට ඔය හැකියාවල් ඔක්කොම එකෙන් උපද්ද වෙනවා. ඔයගොල්ලන්ට සතියක් උපද්ද වෙනවා, වායාමයක් උපද්ද වෙනවා, සමාධියක් උපද්ද වෙනවා. මෙතෙන්දී දැන් ඔය බුදුහාමුදුරුවෝ දෙන්නේ අර ගෙඹි අම්මා ඉස්ගෙඩියන්ට දෙන්නා වගේ උපදේශ, කාලා කෑම කාලා වැඩෙන්න කියනවා වගේ මේ ගොඩබිමට යන්න අපි උභය ජීවියෙක් වෙන්න ලෞකිකත්වයේ ඉක්මව යන්න ලෝකෝත්තර බව හඳුනා ගන්න අර වැඩිමක් අවශ්‍යයි. එතකොට අපි අර අංග 8 වාචා කම්මන්තා ජීව රැකීමට පුළුවන් තුනක් කියලා බුදුහාමුදුරු පෙන්නනවා. රැකින එක සීලය. රකින්නේ මොනවද? සීලය. එතකොට රකින්නේ අර එක එක ඉන්ද්‍රියන් වලින් ඒ මොහොතේ උපද්දෝන උපදින වචනය ඒ වගේම කම්මන්ත ආජීව. ඒ වගේම ඊගාව තුන වායාම සති සමාධි කියන ඒවා වඩන්න පුළුවන් જાතිය. වඩනවා කියන එකේ තේරුම ගන්න. වඩනවා කියන එක තමයි සමාධි කියන එකේ සිංහල අර්ථය. වඩන. ගොඩ ගහනවා කියන අර්ථයයි අපිට ගොඩක් වෙලාට. අපි දැන් හිතලා තියෙන සමාධිය අපි වැඩි කරගන්නවා. එන්න එන්න සමාධිය වැඩි කරනවා. සතිය වැඩි කරනවා. වායාමයේ වැඩි කරනවා. මේ තුනටම පොදු නම වඩන්න පුළුවන් දාන. වායාමයක් වඩන්න පුළුවන්, සතියක් වඩන්න පුළුවන්, සමාධියක් වඩන්න. නමුත් මෙහෙම හිතන්න. ඔයගොල්ලන්ට දැන් මේ මොහොතේ වායාමයක් තියෙනවා. සතියක් තියෙනවා, සමාධියක් තියෙනවා. මේ මොහොතේ වායාමයයි සතියයි සමාධියයි තියෙන්න නම් අනිවාර්යයෙන් මේ මොහොතේ අරමුණු එන්න ඕනේ. ඔය තුන තියෙනවා. අරමුණු ඉන්නේ. ඒ කියන්නේ ඇහැට හෝ කනට හෝ නාසයට හෝ මේ ඉන්ද්‍රියන් හයෙන් කොයිකට හරි අරමුණු තිබුණොත් අරමුණු එනවා කියන්නේ ඇතුලේ සිදුවෙන ඇතුල් පැත්තේ චිත්තය තමයි මේ දිට්ඨි සංකප්ප වාචා ආදී මේ ධර්මතා අටක් ඇති වෙන්නේ. එතකොට දැන් තියෙන වායාමයක් ඔයගොල්ලන්ට අරමුණක් ආවොත් විතරයි තියෙන්නේ. දැන් ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් මෙතන මේ වාඩි වෙලා ඉන්න ඔක්කොගම වායාමයක් කොච්චර හරි උපදිනවා. උපදිනවා ඒක නැති වෙනවා අනික් අරමුණේදී වෙන එකක් උපදිනවා ඊගාව අරමුණේ තව එකක් උපදිනවා. කොහොම වායාම කෑලි උපදිනවා. වාචා කම්මන්තා ජීවත් කෑලි උපදිනවා අරමුණක් ගන්න. තේරුණානේ අපිට පේන්නේ එහෙම නෙවෙයි. දැන් වාචා තේරෙන්නේ මට කතා කර හැකි. මං ඊයේ කතා කරා, අදත් කතා කරනවා, හෙටත් කතා කරනවා. නමුත් බුදුහාමුදුරන්ට පේන්න උිට වෙනස් චිත්‍රයක්. උඹට ඊයේ කතා කරන්න බෑ, අදත් බෑ, හෙටත් බෑ. ඔය කතාව උඹේ එකක් නෙවෙයි. මේ කතාව ආයේටි අරමුණකට. අරමුණක් උඹට දැනෙනකොට, පේනකොට ඇති වෙන ප්‍රතිඵලය. තේරුණාද? දැන් ඒකම ඔයගොල්ලන්ට තේරෙනවා. දැන් ඔයගොල්ලෝ මෙතෙන් වෙලා වාඩි වෙලා ඉඳගෙන බණ අහනවා. බණ අහන කොටත් මේ බණ ඇහෙනවා කනට. බණ ඇහෙන වතාවක් ගානේ කනට අරමුණක් එනවා වතාවක් ගානේ උපදින එක දෙයක් තමයි වාචා අම්මන්ත ආදී. තේරුණානේ? දැන් බලන්න ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයට අනුකූලයි නේද? ඒක රකින්න පුළුවන්. වචන අරමුණකට වාචා කම්මන්තා ජීව කියන මේ හැකියාවල් තුන ආවට රකින්න පුළුවන්. දැන් ඔයගොල්ලෝම ඔප්පු කරන්නේ ඒක. එහෙම නේද? දැන් මේ වචන මම බණ කියනවා මිසක් ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ. නමුත් බණ ඇහෙන කොටයි මේ ඉඳගෙන ඉන්න කොටයි අනිසස්තු පේන කොටයි එක එක ඒවා ඇහෙන කොටයි වචන ඔයගොල්ලන්ට එනවා. දැන් මේවා රකින්න. තේරුණා නේද? මේ ටික රකින්නවා. මෙහෙම රකින්න පුරුදුුනේ නැත්නම් අපිට රකින්න ධර්ම රකින්න පුරුදුුනේ නැත්නම් අපේ මේ උභය ජීවියෙක් වෙන්න බෑ අපිට. ගෙම්බෙක් වෙන්න බෑ. ඉස්ගෙඩි තත්ත්වෙම අපි ඉන්නවා. තේරුණානේ? දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ හුඟක් දක්ෂයි මේ රකින්න ටික රකින්න. ඒ ටික රකින්න. වාචා කම්මන්තයි. හැබැයි අරමුණක් ගානේ ඇති වෙන දෙයක් තමයි වායාම සති සමාධි. මේ වායාම සති සමාධිය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ රකින්න පුළුවන් જાතියක් නෙවෙයි. ඒක රකින්න බෑ. මේකට කරන්න තියෙන්නේ වඩන එක. දැන් ඔයගොල්ලෝ මේ අරමුණක් ගානේ ඇහෙන මේ ඉඳගත් වෙලාවේ ඉඳලා මේ වායාම සති සමාධියෙන් ප්‍රයෝජන ගත්තද නැද්ද? වඩන්න විතරයි පුළුවන්. වඩනවා කියන්නේ අපි හිතාගෙන ඉන්නේ මේක මහා දිග දැන් පොඩි දෙයක් තියෙනවා, පුංචි දෙයක් ගොඩ ගහලා ලොකු කරනවා මේක කියලා වඩනවා. නෑ, බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේකයි මේ සමාධිය ගැන අපිට නොතේරෙන්නේ. සමාධිය බුදුහාමුදුරුවෝ කියන සමාධිය වැදගත්කම නොතේරෙන්නේ. වඩනවා කියන්නේ බුදුහාමුදුරුවෝ වෙනස් විදියක්. ඒ කියන්නේ ඇහැට පේන කොටත් ඇති වෙන්නේ වායාමය. ඒක වෙනස් වෙලා ඊගාවට කනට ඇහෙන සද්දේටත් ඇති වෙන්නේ වායාමය. වෙන අරමුණා හිතෙන දේට ඇති වෙන්නේ වායාමය. ඒකාකාර වායාමයක් අපි ළඟ නැහැ. ඒකාකාර සතියක් අපි ළඟ නැහැ. ඒකාකාර සමාධියක් අපි ළඟ නැහැ. තේරුණාද? අපිට මේ කෑලි තුනක් එන්නේ අරමුණු හරහා. අරමුණක් එනකොට ඒකට ඒකේ ලක්ෂණයක් තමයි වායාමය, සතිය, සමාධිය කියන ගුණ. දැන් ඔයගොල්ලෝ මේක වඩනවා කියන එක නෙවෙයි, මේක වඩන්න පුළුවන් කියන එක තේරුම තමයි. ඔයගොල්ලෝ දැන් මේ වෙලාව වෙනකොට ඉඳගෙන ඉන්නවා. දැන් විනාඩි 30කට වැඩිය මේ ස්ථානයේ තවදී ඉඳගෙන හිටියා. නැගිටෙත් නැහැ, වෙන දෙයක් කරන්න ගියෙත් නැහැ. තේරුණානි? දැන් ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නකොට වෙනදා වගේම අපිට කනටත් ඇහෙනවා. හිතට හිතනවා. ඇහැට පේනවා. අනික් අරමුණු එනවා. වෙනදට වෙන්නේ ඒ අරමුණට ආවේනික උපදින වායාමයේ ඒකට යොදවනවා. තේරුණාද? දැන් ඔයගොල්ලන්ගේ වායාමයේ ඉඳගෙන මේ බණ අහන එකයි. එතකොට කොච්චර ඇහැට පේනවාත් වෙනස් දේවල් ඒ ඇහැට පේන මොහොතේ ඇති වෙන ආයාම ශක්තිය වෙන දෙයකට යොදන්නේ නැහැ. ඉස්සෙල්ලා අරමුණේ තිබිච්ච ආයාමයේ පවත්වගෙන යනවා. තේරුණාද? මේ ඉස්සෙල්ලා අරමුණේ ඉඳලා මෙහෙම වැඩි කාලයක් එක එක අරමුණට එකම දේ කිරීම තමයි සමාධි. මේක තමයි වඩනවා කියන්නේ. තේරුණාද මම කියන දේ? දැන් වඩන්න පුළුවන් ධර්ම කියන්නේ එකක් වායාමය. දැන් ওই වායාමයේ දැන් කරන ඔයගොල්ලන්ගේ වායාමයේ තමයි එක දෙයක් හොඳින් ඉඳගෙන ඉන්නේ. ඕකේ ඇතුලේ තම වායාම ගොඩක් අපිට ගෙනියන්න පුළුවන් අරමුණින් අරමුණට. පළක් අයට ඉන්න පුළුවන් මේ අත උණ්ඩි කරගෙන. මේ ඉඳගෙන ඉන්න ගමන් මේකත් එක වායාමයක්. ඉඳගෙන ඉන්න එක එකක්. අත උණ්ඩි කරගෙනම ඉන්න එක තව එකක්. තේරුණානේ? තව පළක් අය ඉන්නවා දැන් මේ ඉඳගෙන ඉන්නවා මේ දිහාම බලාගෙන ඉන්නවා. ඒක තව වඩන වායාමයක්. තේරුණා නේද? එතකොට වායාමයේ වඩන්න පුළුවන් කියන්නේ අපේ උත්සාහයයි වායාමයේ කියන්නේ. එතකොට සෑම අරමුණකටම උත්සාහය තියෙනවා. සෑම අරමුණකම හරහා උපදින ශක්තිය තියෙනවා සතිය 100ක්. සෑම අරමුණකම උපදින ශක්තිය තියෙනවා සමාධිය. සමාධිය කියන්නේ එකඟව. දැන් ඔයගොල්ලෝ එකකම මේ බණ තේරුම් ගැනීම. තේරුණා නේද? එතකොට මේ තුන එකතු වුණාම තමයි අපේ ජීවිතයවලියේ යම අපි ඉලක්ක සහගත වැඩකට යන්නේ. මොකද්ද? වායාමය, සතිය, සමාධිය. දැන් මේ තුන දියුණු කිරීම තමයි බුදුහාමුදුරුවන්ට ඕන විදිහට දියුණු කරොත් ඒක සම්මා වෙනවා. සම්මා සමාධි වෙනවා. මේ තුනට කියන්නේ සමාධි. තුනට පොදු නම සමාධි. සමාධි කියන එකේ තේරුම වඩන්න පුළුවන්. තේරුණා නේද? දැන් අපි ජීවත් වෙනකොට ඉගෙන ගන්නවා අපි ශිල්පයකට දක්ෂ වෙනවා කියන්නේ. නැත්නම් අපි මොන හරි කර්මාන්තයක් කරනවා. අපි හරියට එක වැඩක් කරනවා. වාහනයක් එලවනවා කියන්නකෝ. දැන් වාහනයක් එලවනකොට කරලා වැඩ aran තියෙන්නේ මේ වායාමයේ සතිය සමාධි. කල්පනා කරලා බලන්න. නැත්නම් මේ වායාමයේ සතිය සමාධි අංග තුන වාහනේ එලවනකොට භාවිතා කරේ නැත්නම් ඔයගොල්ලෝ වාහනේ හරියට එලවන්නේ හැපෙන්න ඕන. මොකක් හරි අනතුරක් නේ. තේරුණාද? ඒ වගේම ඔයගොල්ලෝ ගෙදර ඉඳලා ගෙදර උයන්ඩ පිහන්ඩ ගිහිල්ලා මැල්ලුම් ටිකක් ලියනකොට කරන්නේ මේ වායාමයේ සතිය සමාධියෙන් වැඩ ගැනීම. මේ ටික නැත්නම් මැල්ලුම් ලියනකොට අතලි අත කැපේ. තේරුණාද? ඔයගොල්ලෝ ඉගෙනගෙන විභාගයක් පාස් කරනවා කියන්නේ නම් මේ අංග 8න් කොයි කෙන්ද වැඩියෙන් වැඩ ගන්න. වැඩගන්නේ වායාමය සතිය සමාධි. තේරෙනවද? මේ ටික අරමුණෙන් අරමුණට එකට ගෙනියන්න කරන උත්සාහය තමයි සමාධි කියලා ගන්න. අරමුණෙන් අරමුණට මේක අලුතෙන් දික් කරන්න ලොකු කරන්න බෑ. කරන්න පුළුවන් එකම දේ අපිට දැනෙන දැනෙන අරමුණේ එකම වායාමයක එකම සතියක එකම සමාධියක ඉන්න එකයි. එතකොට අපි දක්ෂයෙක් වෙනවා ඒ තදහා කරපු කාර්යයට. දැන් ඔබ දක්ෂයෙක් වෙලා ඉන්නවා ඉඳගෙන ඉඳීමේ කාර්යයට. කොහොම මොකද ඒක වෙන්නේ? අරමුණෙන් අරමුණට එන වායාමය සතිය සමාධිය ඒකටම යොදලා තියෙනවා. අරමුණ කොච්චර අරමුණු ආවත් ඒක වෙනස් කරන්න දුන්නේ. තේරෙනවනි? ඒකම ඒකට අපි කියනවා මේ විදිහට වායාමයේ දැඩිව සතිය යොදාගෙන සමාධිය යොදාගෙන මේ කරන කාර්යයේ කාරකයා සම්මන්තිය. මේ ඉඳගෙන ඉඳීම සම්මන්ත ගණයට වැඩි. තේරෙනවද? සම්මන්ත කියන එකේ හැටි ඕක. දැන් මේ වායාමයේ මේ අපිට ඕන කර්මාන්තයක් සඳහා මේ යොදලා තියෙනවා. අපේ සතිය යොදලා තියෙන්නේ කර්මාන්තයක් සඳහා. ඒකට ඔන්නෝම අර ඉස්ගෙඩියන්ට මෙන්න මේ වගේ ගෙම්බා ගෙම්බියම්මා දෙන උපදෙස් තමයි අර දියසෙවෙල් ආදී දේවල් ආහාරයට ගන්න කියලා. දැන් අපිට ඕන දේවල් අපි කනෝ බොනවා ආහාර ගන්නවා. තේරෙනවද? නමුත් බුදුහාමුදුරුවෝ අපිට ආහාර ටිකක් නියම කරනවා. ඒ නියම කරන ආහාර ගන්නවා නම් ගන්න තියෙන්නේ අර වායාමයේ අපිට ඉගෙන ගන්න කරන වායාමයේ වෙන්නත් බෑ, වාහනේ ලවන්න කරන වායාමයේ වෙන්නත් බෑ, gedare pidure uyenawa pihana කරන වායාමයක් නෙමෙයි. මේක වෙනම වායාමයක්. බුදුහාමුදුරන්ට ආවේනික බුදුහාමුදුරෝ දැක්කේ අපි නොදන්න වායාමයක්. මේ වායාමයේ සම්මා වායාමය. තේරුණානේ? බුදුහාමුදුරෝ හඳුන්වන්නේ සම්මා වායාමය. මේ සම්මා වායාමයේ මොකක්ද? ඔයගොල්ලෝ දන්නවා සම්මා වායාමයේ කියන්නේ ධර්මයේ පොතෙන් කියනවා නම් නූපං අකුසල් නූපදීනි. උපං අකුසල් මැඩපවත්ති. නූපං කුසල් කිපදවීම, උපං කුසල් වැඩි දියුණු කිරීම. මේක තමයි සම්මා වායාමයේ පොතේ. දැන් මේක ක්‍රියාත්මක වෙන්නයි ඕනේ. පොත කොච්චර කිව්වත් වැඩක් නෑ. පොත මේක වර්ණනා කරලා විභාගات ලියලා පාස්ු නෑ. ඒක අර ඉස්ගෙඩිය උඩ පනිනා වගේ වැඩ. තේරුණා නේද? උඩ පැනනොත් ගොඩට මොකද වෙන්නේ? ඔව්. එයා ගොඩ දැනගන්නේ. එයා ගොඩ දැනගන්න නම් මේ සම්මායාවේ වායාමයේ කුමන හෝ ක්‍රමයකින් අපි ළඟට එන්න ඕනේ. එන්න ක්‍රම ගණනාවක් තියෙනවා. ඒක කිසි ගැටලුවක් නෑ. ඔයගොල්ලෝ මේ මං ඉස්සෙල්ල දවස්වල මතක් කරනවා මේ කරපු සෑම දෙයක්ම මේ ධර්ම සාකච්ඡා භාවනා කිරලී එතකොට වෙන විදිහට හැසිරීම මේ හැම හේකින්ම සම්මා වායාමයට ඉඩකඩ තියෙනවා. දැනගෙන කරොත් ඒ කොයි කෙනෙකුත් වැඩියෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු ඔබලා යම් කිසි තැනකදී මේකට ඍජුවම පහරට මේ සම්මා වායාම වැඩියෙන්ම සිදු කරගන්න පුළුවන් විදිය බුදුහාමර පෙන්නලා තියෙනවා. වෙනත් විදිහකටත් පුළුවන්. ක්‍රම ගණනාවක් තියෙනවා. වැඩියෙන්ම පුළුවන් විදිය තමයි ඉස්සෙල්ලාම අපි අරමුණක් ගානේ උපදින වාචා කම්මන්ත ආජීව තුනම නිරුද්ධ කරගන්න ඕනේ. මේ වේසිම විදිය මේ සම්මා වායාම කරගන්න. දැන් ඔයගොල්ලන්ට කොච්චර අරමුණු ආවත් ඔයගොල්ලෝ කතා නොකර අතපය හොලවන්නේ නැතුව වැඩ නොකර ආජීවයේ කියන්නේ දැන් වෙනදානම් අපි ඉඳගෙන ඉන්නකොට කොණ්ඩේ මූණට වැහනොත් හදනවා. මේක කම්මන්තයක් නෙවෙයි ආජීවය. තේරෙනව නේද? ඇඳුම සකස් කරනවා. ඒක කම්මන්තයක් නෙවෙයි ආජීවය. ආහාර ගන්නවා. ඒක කම්මන්තයක් නෙවෙයි ආජීවය. දැන් එහෙම වනේ නෑනේ අපි. මේ විදිහට කවුරු හරි කෙනෙක් එනේන අරමුණේදී ඒ අරමුණටම ආවේනික වචන තියෙනවා, ඒ අරමුණෙන්ම උපදින කම්මන්ත තියෙනවා, ඒ අරමුණෙන්ම උපදින ආජීව තියෙනවා. තේරෙනව නේද? දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට හිටි ගමන් දැනෙනවා මූණට කෙස් වැටෙනවා. මෙහි කහනවා වගේ. ඒක දැනෙන්නේ කොහෙද? කයට. ඒ ස්පර්ශය අනුව ඒගොල්ලෝ කරන්නේ අතින් මේ කොණ්ඩේ හදනවා. තේරුණා නේද? එතකොට අර අරමුණ ඇතුලේ තියනවා අපේ අතපය ක්‍රියාත්මක කිරීමේ හැකියාව. ඇතුලේ. අපි ඕක දන්නේ නැහැ. ඒක තමයි ඒ කොණ්ඩේ හදපු එක ආජීවය. තේරුණා නේද? දැන් උිට වෙනස් වෙනවා. සත්තු මරණ මිනිස්සෙක් ඉන්නවා. එයා දකිනවා එයා ළඟ යනවා මුවේ. Taman ළඟ තුවක්කුව තියෙනවා. මුවා දැක්කේ ඇහැට. ඒ ඇහැ ඇතුලේ යන අරමුණේ මේ අංගාට තියෙනවා. තේරුණා නේද? අංගාටේ වායාමයේ යොදාගන්නේ මුවා මරණේ. සතිය යොදා ගන්නවා ඒකෙම මුවා මරණ. සමාධියත් යොදා ගන්නවා යා මුවා මරණ. තේරුණා නේද? එකපාරෙන් වෙනව නෙවෙයි මේ. එක අරමුණකින් මේක වෙනව නෙවෙයි. එතකොට අර වායාමයේ මුවා දිව්වොත් ඊගාවයකට මුවා පස්සෙන් යන්න අර වායාම සති සමාධිය වෙනස් වෙන්නේ නැතුව වැඩෙනවා යාට. තේරුණා නේද? එතකොට ඒකට ආවේනික සුදුසු අරමුණක් ආපු හැටිය සම්මන්තිය ක්‍රියාත්මක කරනවා. වෙඩිදිය. එහෙනම් විදිය. එහෙනම් පොල්ලකින් ගන්න. තේරුණා නේද? මේක වැලක්. මේ වැල අපි දකින්නේ අපි අපිට හිතේ අපි කරා කියලා. නමුත් කරලා තියෙන්නේ වෙනම ධර්මතා රාශියක පෙළ ගැස්මකින්. දැන් ඔහොම වෙලා මේ වායාමය සම්මා කරගන්න බුදුහාමුදුරු දෙන උපදේශ මේක ශීඝ්‍රම පිළිවෙල. මේක හයිවේ එක. තේරුණා නේද? වෙන මාර්ග ඇති. නැතුව නෙවෙයි තියෙනවා. මේක තමයි හයිවේ. මුලින්ම නිරුද්ධ කරගන්න ඕනේ අරමුණෙන් අරමුණට එන වාචා කම්මන්ත ආජීව. දැන් ඔබලා එක ඉන්නේ. මේක ඉන්නේ. දැන් මේ කරන්නේ එහෙම වැඩක්. ඊළඟට සම්මා වායාමයට යන්න. නූපං අකුසල් නූපදවන්නේ. මේකට බුදුහාමුදුරෝ දෙන්නේ මේ ඉන්ද්‍රියන් වලින් එකක් තනි කරගන්න. ඉන්ද්‍රියන් හයක් තියෙනවනේ. මේ හයත් එක්ක වායාමයේ කෙනෙකුට ගෙනියන එක අමාරුයි. දැන් ඇහෙන් පේන එකට වායාමයේ තියෙන්නේ නැගිටින එකක් නා. කණෙන් ඇහෙට මේ ඇහෙන එකට වායාමයේ තියෙන්නේ වෙන එකක් වෙන්න පුළුවන්. තේරුණා නේද? ඒකට ඒ ඔක්කොටම එතකොට එකම වායාමයකට ගන්න පුජ්‍යලයා දක්ෂ විය යුතුයි. දැන් බුදුහාමුදුරෝ දෙනවා මේකින්ද මේ ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රියට මේ ආයාමය වෙනස් වෙනස් දේවල් හදනින් ඉඳා ඔක පළවෙනි පියවර විදියට මේ ඉන්ද්‍රියන් ටිකෙන් ටිකක් ඉස්සෙල්ලා අඩු කරන්න. එකක් දෙකක් අඩු කරන්න මහන්සි වෙන්න. ක්‍රියාත්මක කරා. දැන් ඔයගොල්ලෝ වාඩි වෙලා අර විදියට වාචා කම්මන්තා ජීව නිරුද්ධ කරපුවම බුදුහාමුදුරුවෝ දෙනවා එකට නමක් කාය විවේකය. තේරුණා නේද? කාය විවේකය. එතන වාචා කම්මන්තා ජීව ඔක්කොම අපි නිරුද්ධ කරගත්තා. ඒවා අපි ඇතුලේ තියෙනවා. අරමුණෙන් අරමුණට වචන එනවා කතා කරන්නේ. අරමුණෙන් අරමුණට කම්මන්ත එනවා ක්‍රියාත්මක කරන්නේ. අරමුණෙන් අරමුණට ආජීව එනවා ක්‍රියාත්මක කරන්නේ. ඔය විදිහට හිටියම කාය විවේකය. ඊට පස්සේ කරන්න කියන්නේ අර ඉන්ද්‍රියන් ටික අඩු කරන්න. ඒ කියන්නේ ඉන්ද්‍රියන් වලට අරමුණු එන ස්වરૂපය පුළුවන් ටික බලෙන්ම නැති කරන්න. දැන් එක විදිහක් තමයි ඔයගොල්ලෝ මේ විදිහට වාඩි වෙලා ඇස් පියා ගන්නවා. මොකද වෙන්නේ? අහහරහයන එනං වායාම සති සමාධි අර අංග 8ම ඒ ඉන්ද්‍රියෙන් එකක් වයින්නේ. ඔන්න නැවතුව එකක්. සද්ද අඩු දැනකට යන. එතකොට මොකද වෙන්නේ? කණෙන් එන අර ටිකක් අඩුයි. දැන් ඉතුරු වෙන නාසය මොන හරි ආහාර ගන්න නැහැ. එතකොට දිවත් අරමුණු වෙන්නේ නැහැ. ඒකෙන් ව්‍යායාම ඇති වෙන්නේ නැහැ. වාචා ඇති වෙන්නේ නැහැ. රංගාටම ඇති වෙන්නේ නැහැ ඉන්ද්‍රිය. නාසයත් ඉතින් අපිට ගඳ සුවඳ දරා ගන්න පුළුවන් තැනක විශේෂ ගඳක් හෝ විදේශ සුවඳක් නැති තැනක අපි ඉන්නේ. එතකොට ඉන්ද්‍රියත් හරි. දැන් එහෙනම් සක්‍රීය වෙච්ච ඉන්ද්‍රියන් කීයක් දැන් අපිට ඉතුරු වෙලාද? ඔව් දෙකයි. අනික භාගයයි දෙක හමාරයි. ඒතකොට කණෙන් භාගයක් ඉතුරු. සද්ද අඩු තැනකනේ ඉන්නේ. එතකොට මනස මනෝ ඉන්ද්‍රිය තියෙනවා, කාය ඉන්ද්‍රිය තියෙනවා. දැන් අර ශබ්දය කියන එක නොසලකා හරින්ද පුරුදු කරනවා. අරමුණ ආවට ගණන් ගන්න නැති වෙන්න අපි මේක පුරුදු කරනවා. ඉඳගෙන ඇස් පියාගෙන ඕක තමයි මේ භාවනාව කියන්නේ. ඔයගොල්ලෝ කරපු ඕනම් භාවනාව ඕකට අදාළ වෙනවා. තේරුණානි? එහෙම ගිහිල්ලා දැන් අපි ගන්නවා, දැන් අපි එක පැත්තකින් විතර කරමුකෝ. බුදුහාමුදුරුවෝ දෙන ඍජුම මාර්ගයේ, ඒකායන මාර්ගයේ තියෙනවා මේ සම්මා වායාමය, සම්මා සතිය පිහිටිය යුතු ක්‍රම හතරක්. දැන් සතිය පිහිටිය යුතු ක්‍රම හතරක්. ඒ ක්‍රම හතර තමයි කාය, වේදනාව, සිත, ධම්ම. ඒ අපේම ක්‍රියාකාරීත්වය. අර අරමුණු ටිකම මේක ඇතුලේ ඇති වෙන්නේ. පෙනීම, ඇහිම සිදුවෙන එකට බැඳිලා තියෙන එකක් මේ හතර. තේරුණා නේද? දැන් අපි කවුරුත් අද ලෝකයේ මේ භාවනා වලින්, විපස්සනා භාවනා වලින්, බුදුහාමුදුරු පෙන්වපු භාවනා වලින් වැඩිම ඵල ප්‍රයෝජන ගන්න කට්ටිය ගත්තොත්, සමීක්ෂණයක් කරොත් ඔක්කු වෙන්නේ වර්තමානයේ ගොඩක් අරන් තියෙන්නේ 6. කායනුපස්සනා. හරිනේ? එතකොට ඒක ඉතින් නෑ, අපිට නම් ඒක අල්ලන්නේ නෑ කියන එක ඉතින් අපි ඉස්කීටි කතාවක්ද කියලා බලන්න ඕනේ. ඒ තමන් හොයලා බලන්න ඕනේ. අපිට හිතෙනවා එහෙම නෙවෙයි. එහෙම නෙවෙයි වෙන ක්‍රමයක් වෙන්නේ නැති කියලා. නමුත් ඇත්තනම් එහෙම තමයි. ලෝකේ සම්ක්ෂණයක් කරොත් වර්තමානයේ, අතීතේ ඕනේ නෑ. වර්තමානයේ නම් 6 තමයි අල්ලගෙන තියෙන්නේ. වැඩි ඊට අඩුවෙන් වේදනාව, ඊට වැඩි ඇත්තනම් වේදනාවට වැඩි හරියට බැලුවොත් සිත ධම්ම හුඟක් අඩුයි. ඕන කෙනෙක් මේ හතරටම යනවා. ඒක වෙනම කතාව. මුලින් අල්ලන එකයි මම මේ කියන්නේ. දැන් ඔයගොල්ලොත් එහෙමනම් කය කෙරෙහි අවධානය තියන්න යනවා. එතකොට කාය විඥානය. හැබැයි අව ඕකේ දෙන්නේක් ඉන්නවා දෙපැත්තේ. ප්‍රබලයක් ඉන්නවා මනෝ විඥානේ. ඒකෙන් අරමුණු කොච්චර හරි අරන් දෙන්න. මේකට කිසිම තව තහංචියක් එහෙම නැත්නම් සමත කිරිල්ලක් අපි නැහැ. කනෙනුත් එහෙම අරන් දෙන්න. භාවය. ඒ නිසද්දු තැනක නී. දැන් ටික ටික මේකට කයට ගන්නකොට කය මහ විශාලයි. අයේ අරමුණු දැනිල්ල මේ මුළු කය ඇතුළෙත් වෙනවා, බාහිරත් වෙනවා. يعني අපේ කයේ අභ්‍යන්තරයයි බාහිරයි හැම තැනම මේ අරමුණු ගිනීමේ හැකියාව තියෙනවා. දැන් ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට දැන් ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්න එක රිදෙනවා කියන්නේ කයෙන් ඇති වෙන අරමුණ. තේරුණානි? බඩගිනි කියන එක කයෙන් ඇති වෙන අරමුණ. ඔහොමම කෙලවරක් නැහැ. දැන් මේකට බුදුහාමුදුරෝ එක විදිහක් දෙනවා. මේක එකක් කොටු කරගන්න ඕනේ. ආයි අනිත් ටික අත්හරින විදිහේ වැඩ පිළිවෙලකට යන්න ඕනේ. ඒකට දීලා තියෙන පැහැදිලිව හුඟක් අය යොදාගන්නේ ආස්වාසේ පාස්වාසේ. එතකොට ආස්වාසේ පාස්වාසේ කියන අරමුණ කයට දැනෙන එකක් වෙනවා. තේරුණානි? එතකොට කයට දැනෙන එකක් නම් කයේ ආස්වාසේ පාස්වාසේ ස්පර්ශ වෙන තැන අපිට වැදගත්. මෙන්න මේ ස්පර්ශ වෙන ප්‍රදේශය තම තමන්ට ආවේනිකව වෙනස් වෙන්න පුළුවන්. මේ ප්‍රදේශයේ හැර අනිත් කයේ ටික අඩු වෙන කම්ම අපි මේක පුරුදු කරනවා. තේරුණානේ? ඒතර ආස්වාසය කායට දැනෙන ස්පර්ශයක්. ඒ ස්පර්ශය කියන්නේ අරමුණ. ඒ අරමුණෙන් ඇති කරන්නේ මොකද්ද? දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි අංග 8ම ඇති කරනවා. ඔයගොල්ලෝ ආස්වාසේ ස්පර්ශ වෙනවා කියන්නේ ඔය අංගට ඇතු වෙනවා. නමුත් මේ අංග වලින් කිසි දවසකට කිසි කෙනෙකුට මුලින් දික්ටි සංකප්ප තේරෙන්නේ නැහැ. නමුත් ආස්වාසේ තේරෙනවද කියලා මම අහුවොත් ඔයගොල්ලන්ගේ උත්තරයක් තියෙනවා. ඔය හැමෝටම උත්තරයක් තියෙනවා. ආස්වාසේ තේරෙනවද? ආස්වාසේ කියන එක ඔයගොල්ලන්ගේ ස්පර්ශයක් විදිහ දැනෙනවද? මොකද උත්තරයක් තියෙනව නේද? ඔව් නෑ. ඔව් කියන එක ඒක උත්තරයක් ඉලක්කයට නෑ. නෑ ඔව් නෑ කියන වචන දෙක ආවේ කොහොමද? අර දිට්ඨි සංකප්පාදී අර අරමුණින් ආපු ප්‍රතිඵලය. තේරුණා නේද? ওই විදිහටයි අපිට වචනයි ඔක්කොම ඇවිදින් තියෙන්නේ. දැන් ආස්වාසය ගැන අර විදිහට කයේ එක ඒ Tamanට දැනෙන ස්පර්ශය උදරයේ වෙන්න පුළුවන්, නාසය වෙන්න පුළුවන්. මේවා ගැටලුවක් නැහැ. මේවා එක එක්කෙනා මේකයි හොඳ කියන්නේ බොරුවට. තේරුණා නේද? ඒවා මේ 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 කවුරු හරි සලකන්න පුළුවන් තරම් සාක්ෂි නෑ අද ලෝකේ. කොහෙන් බැලුවත් උදරයෙන් තේරුණත් එකයි. කොහේ හරි මේ කයේ ස්පර්ශයකට ආස්වාසය තේරුණා නම් බුදුහාමුදුරුවෝ කියන සම්මා වායාමයට අපිට ගියයි. තේරුණානේ? තේරෙන්න දැන වැඩක් නැහැ. ඒක මේකෙන් මේකෙන් විතරයි යන්න පුළුවන්, අරකින් යන්න බෑ කියලා ගන්න නැහැ. කොහෙන් හරි ආස්වාසිය තේරෙන්න ඕනේ කය. දැන් එයා දක්ෂ වෙන්න ඕනේ ගාවට මේ කයේ ආස්වාසිය තේරෙන කාය කොටස විතරක් තනි වෙනකන් අනික් කයේ කොටස අතපය කකුල් එතකොට ඔළුව ඕවට දැනෙන ටික 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 අඩු වෙනකම් මේක පුරුදු කරගන්න. අන්න ඒක වෙනකන් අර ඉස්ගෙඩිය වගේ අපි වැඩෙනකන් කන්න ඕනේ. තේරණානේ? ආහාර ගන්න. එතකොට දැන් කවුරු හරි එහෙම තීරණය කරපුවා ඔන්න මේ කයට දැනෙන ස්පර්ශය එක්ක දැන් තව අරමුණක් කාය විඥාණයට ස්පර්ශය දැනෙනවා. ඒකම අර සබ්දිය වගේ දේවල් දැන් ටික ටික අඩු වෙලා තියෙනවා. ඒක අපිට ගානක් නැතුව යනවා. ඒ ඉන්ද්‍රියෙන් ditthi sankappa ආදි දේවල් ඇති වුණත් අපි ඒවට යොමු වීමක් නැතුව යනවා. මනෝ ඉන්ද්‍රිය නිකන් ඉන්නේ. තේරුණානේ? දැන් ආස්වාසය දැනෙන වෙලාවේදී මනෝ ඉන්ද්‍රියත් කයට දැනිච්ච එක අල්ලගෙන එයත් දෙයක් කරනවා කොච්චර. දැන් එයා කරන එක තමයි දැන් අපි මේ අපේ වායාමයේ. එතකොට මේ ආස්වාසය ගැන හඳුනගෙන ඉඳීම, මේ වායාම හඳුනාගෙන ස්ථීරව සතියෙන් ඉඳීම. දැන් මෙහෙම යනකොට මනෝ ඉන්ද්‍රිය මෙතෙන්ට පැනලා හැම වෙලේම මේ කයෙන් කරන ටිකේ රාජකාරිය බාර ගන්නවා මනෝ විඥානය. තේරුණානේ? මනෝ විඥාණයට මේ රාජකාරිය කයට දැනෙන එක බාර ගන්න නම් කයෙන් ලැබෙන ස්පර්ශයට අනුව මනෝ රූපයක් හදෝ ගන්න ඕනේ. තේරුණානේ? එතකොට මනෝ රූපයක් හදෝ ගන්නවා කියන එක තමයි ඔයගොල්ලෝ ආනාපාන සති භාවනාව කරනකොට ඒකට භාවනා නිමිත්තක් හැදුනා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අහලා ඇති, පොත්වල කියෝලා ඇති, තවුනුත් අත්දැකලත් ඇති. මෙහෙම හිටියොත් මෙහෙම භාවනා කරොත් අපි භාවනාව තුළ ඇති වෙනවා ආස්වාසය දැනෙනවා. දැනෙන්න ඕනේ කයටනේ. ආස්වාසය දැනෙනවා කයට. කයට දැනෙන්නේ හැබැයි ස්පර්ශයක්. නමුත් කායයක් භාවනා කරන පුද්ගලයාට දැනෙනවා ආස්වාසය නූල් පොටා වතුර පොටක් වගේ, වතුර වගේ. තේරුණාද? ආලෝකයක් වගේ. කවුරු හරි මං අහනවා ඔයගොල්ලන්ගෙන්, ඔයගොල්ලන්ගේ මේ ශාරීරියේ කොයි තැනටද ආලෝකයක් දකින්න පුළුවන්? නූල් පොටක් හඳුනා ගන්න පුළුවන්. ස්පර්ශයක් හැර. නූල් පොටේ ස්පර්ශය වෙන එකක්, නූල් පොටිය කියන එක හැඩිය වෙන එකක්. කයේ කොහෙවත් නැහැ. කුළුන් රොදක් වගේ. එහෙම කයට ස්පර්ශයක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ස්පර්ශයෙන් කයෙන් පුළුවන් වෙන්නේ උෂ්ණය, සීතල, ඔය වගේ කම්පන, චංචල, ඔන්න වගේ ටිකක් ස්පර්ශ වලට අහු වෙනවා. නමුත් අපි භාවනා කරනකොට මෙන්න ආස්වාසය පේනවා. ප්‍රදී පොටා, වතුර වැලා, කුළුන් රොදා, ආලෝකයක්. මේ කාගේ වැඩක්ද? කාය විඥානයේ කයට දැනෙන එක එකම අරමුණක ඉන්නකොට මනසට හිතේ මේක මම බාර ගන්න ඕනේ කියලා එයා හදනේ එකකේ මනෝ සංස්කාරය. තේරුණානේ? දැන් ඔන්න ඔතෙන්ට ගියක් කෙනාට මේ සම්මා වායාමයට යන්න බෑ මේ ක්‍රමයට. එතෙන්ට ගියොත් ඒ ගිහිල්ලා තව යන්න පුළුවන් පාරක් තියෙනවා. දිග පාර, කෙටි පාර නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන පාර නෙමෙයි. අර මනෝ විඥාණයෙන් ඔය වගේ වෙලාවට රූපමය ස්වરૂපයක් ආස්වාසය එනකොට ආලෝකයක් වගේ මේක කරලා තියෙන කාය විඥාණය නිරුද්ධ කරලා මේකේ තනි අයිතිය ගන්නවා මනෝ විඥාණය. දැන් බුදුහාමුදුරුවෝ දෙන මාර්ගය මේ සම්මා සමාධිය ලැබෙන මාර්ගය ඍජු මාර්ගය වෙන්නේ. දක්ෂ වෙන්න ඕනේ යා කොහොම හරි මනෝ විඥාණය හලලා කාය විඥාණයෙන් මේක කරන්න. තේරුණාද? එතකොට කායානුපස්සනාව. ඔන්න ඔතන තමයි කායානුපස්සනාවේ ආරම්භය. ඊට පස්සේ යා ඔන්න මේ අරමුණේ ඉන්නවා කියන්නේ නූපං අකුසල් නූපදනවා. මෙතන අකුසලය කියලා ගණන් ගන්න එතකොට වෙන අරමුණකට යන්නේ නැතුව ඒ අරමුණේ මේ ඉන්නෝනම් අකුසලය මිදිලා. තේරුණානේ? දැන් ආස්වාසයම මෙනෙහි වෙනවා නම් ස්පර්ශ කයට ස්පර්ශ වෙනකොටස අකුසලයක් නැහැ. වෙන දෙයක් අරමුණු වුණොත් අවධානයක් ගියොත් අකුසලයක් එනවා. තේරුණානේද? එහෙම එතකොට නූපං අකුසල් නූපදීන වායාමයේ ඉන්නකොට හිත ගමන් අපිට අපේ අර ඉස්ගිඩි ස්වභාවයෙන් ඉඳ ආය වෙන අරමුණක් ගන්න. එතකොට උපං අකුසලයක් ඉපදිලා. ඒකට වීරය කරන්න ඕනේ උපං අකුසලයේ මැඩපවත් ගන්න. ඒ කියන්නේ මොකක්ද ආයේ? ආය අර කයට දැනෙන ස්පර්ශේම ඉඳ. දැන් මෙතෙන්දී දක්ෂ වෙන්නකොට මනසෙන් දැනෙන ස්පර්ශය මනසෙන් දන්න රූපයේ ඔස්සේ යන්න ගියොත් කායනුපස්සනාවෙන් ගිලිනවා. තේරෙනවනේ? ඒක සමත භාවනාවක් නෙවෙයි. විපස්සනා වෙන්නේ නැහැ තවදුරටත්. ඒතර කයේම ස්පර්ශය ගැන අවධානයෙන් ඉන්නකොට මේක දියුණු වෙලා ඕතෙන්දි තමයි කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන වචනය පස්සම්බයං කාය සංඛාරා. අස්ස සිස්සාමීති සික්කති. ඔකේ අර්ථය කොහොමද අහලා තියෙන්නේ? පස්සම්බයං කියන්නේ සංසිඳවනවා. කාය සංස්කාර. එතකොට සංසිඳුණුවා කියන්නේ හුස්ම නවත්තනවා. ඈ හුස්ම කාය විඥානයයි මනෝ විඥානයයි දෙකම අල්ලගෙන ගිය ගමනේ ඔයගොල්ලෝ මනෝ විඥානය හලනවා කියන්නේ. එතකොට මේක හුස්මක්ද කියලා තීරණය කරන්න කෙනෙක් නැහැ. ස්පර්ශය දැනෙන්නේ අපිට ඉස්සෙල්ලා දැනෙන්නේ නහය කියලා හිතන්නකො. නැත්නම් තොලේ කියලා. තොල කියලා දන්නේ මේ ශාරීරිය. මේ ශාරීරියේ කොටස් නම් කරන්න කය දන්නේ. මේ කොටස් නම් කරන්න දන්නේ කවුද? මනසයි. තේරුණා නේද? එතකොට මනස මේක අත්හැරනොත් ආස්වාසය පාස්වාසය දැනෙනවා කොහෙද දන්නේ? ඔච්චරයි. නාසයේ වදිනවද නැත්නම් මේක ආස්වාසයද මේක පාස්වාසයද කියලා දන්නේ? මේක නිකම්ම නිකම් කයට දැනෙන ස්පර්ශයක්. මෙන්න මෙතෙන්ට කොටු කරගන්න කියලායි බුදුහාමුදුරු කියන්නේ. මෙන්න සම්මා සමාධිය එන තැන. මේ සමාධියේ ඉන්නකොට එහාට යනකොට දැන් ඉන්ද්‍රියන් 6ටම යෙදිච්ච බලය තනි ඉන්ද්‍රියට යෙදිලා. අන්න යාට එතකොට පුළුවන් මේ මුළු කයම එක ලෙස අවධානයට ලක් කරන්න පුළුවන්. ලක් වෙනවා. එයා දක්ෂ වුණා. තේරුණානි? අන්න මුළු කයම අවධානයට ලක් කරන එක සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නනවා. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. මේකේ වැඩිකල් හිටිය මුළු කය දැනෙන එකේ අවධානයේ උපාදාන නැති තැනකට යන්න පුළුවන්. තේරුණාද? බැරි වෙලා හරි මනෝමය தත්වයෙන් ගත්තේ අර වතුර පාරක් වගේ පුළුන් රොඩක් වගේ ඔය කියන මනෝ සංස්කාරය චිත්ත සංස්කාරයේ ගියොත් කවදාවත් උපාදීයති කියන එකට යන්න බෑ. උපාදාන නැති දැනකට යන්න බෑ. ඒක දෙයක් සමත ධ්‍යානයකට ගියයි. සමත ධ්‍යානයකට යනවා කියන්නේ උපරිම සතියක් එනවා, උපරිම සමාධියක් එනවා. ඒක ගැටලුවක් නෑ. නමුත් සම්මා නෙවෙයි. එච්චරයි වෙනස. සම්මා වායාමයේ තියෙනවා. ධානයේ සම්මා වායාමයේ තියෙනවා. නූපං අකුසල් නූපදනවා, උපං අකුසල් යටපත් කරනවා, නූපං කුසල් උපදවනවා, උපං කුසල් වැඩි දියුණු කරනවා. ඒ සම්මා වායාමයයි. සමතේදීත් ඕක තියෙනවා, විපස්සනාවේදීත් තියෙනවා. තේරුණාද? සමතේදී හැබැයි සතිය මිසක් සම්මා නැහැ. ඇයි? සතියේ යෙදිලා තියෙන්නේ හිතෙන් හදාගත්ත චිත්ත සංස්කාරයකට. බුදුහාමුදුරුවෝ කියන්නේ සතියේ යෙදුනොත් තමන්ගේම මේ ජීව ක්‍රියාවලිය ඒ කටයුත්තේ යෙදෙන ඒ මොහොතේ වර්තමානයේ කයට හෝ වේදනාවට හෝ සිතට හෝ ධම්මට වුණොත් විතරයි සම්මා සති වෙන්නේ. එතකොට මේ විදිහට ගිහිල්ලා සම්මා දැන් සම්මා වායාමයයි සම්මා සමාධියයි ඇති වුණොත් නේ සම්මා වායාමයේ සම්මා සතියයි එකතු වුණොත් උපදින සමාධිය සම්මා. හරිනේ? සම්මා වායාමයේ මොනවා හරි සතියක් ප්‍රබල සතියක් වෙන්න පුළුවන්. සම්මා සතියට වැඩිය ප්‍රබල වෙන්න පුළුවන් අනේ. ඒකකින් ඇති වෙන සතිය. නමුත් ඒ ප්‍රබල සතිය එකතු වුණාට ඉපදින්නේ මොකද්ද? සමාධිය මිසක් සම්මා නෙවෙයි. ඒ සමාධිය ප්‍රබල වෙන්නත් පුළුවන්. තේරුණා නේද? බුදුහාමුදුරන්ට ඕන එක නෙවෙයි. දැන් යමේ කොයි කියන විදිහට සම්මා වායාමයේ සම්මා සතිය ප්‍රගුණ වෙලා සම්මා සමාධියක් ඇති කරගත්තා කියන්නේ කොහොමද? එයා කරන්නේ මොකද්ද? මේ ඒ මොහොතේ ඇතිවන අර අංග 8 දැන් අපි දැනට දන්නවා 6ක් එක්ක අපි ගනුදෙනු කරලා තියෙනවා. මොනවද ඒ 6? වාචා කම්මන්තාජීව මේක රැකලා තිනවා හොඳට. අපිටම පුරුදු වීම මේක දැන්. ඊළඟට වායාම සති සමාධිය බුදුහාමුදුරන්ට ඕන විදිහට මේ අංග 8 වඩලා තියෙනවා. වඩලා කියන්නේ එනේන අරමුණට එකේ ඉන්නවා අපි. ඔක තමයි වඩනවා කියන්නේ. නැතු ගොඩ ගහනවා නෙවෙයි. මේක හොඳට වැඩිලා තියෙනවා. මේ වැඩුණම තියෙන සම්මා සමාධියේ සුවිශේෂී ගුණය තමයි අර මුලින් ඕනම අරමුණක එනෝනේ ditthi sankappa කියන එක. එතකොට ditthi sankappa කියන එක හැංගිච්ච දෙයක්, গুপ্ত දෙයක්. ඒක තමයි මේ ලෞකිකත්වයේ තියෙන රහස. තේරුණා නේද? අපේ ලෞකික භවයේ තියෙන රහස නැත්නම් මේ පෘථග්ජන භවයේ රහස මේ ditthiyai සංකප්පයයි. මේක දැකලා නැහැ. අපි කවදාවත් දකින්න බෑ. දකින්න බැරි හේතුව තමයි සමාධියට තමයි මේක දකින්න පුළුවන්. සතියට තමයි මේක දකින්න පුළුවන්. නැත්නම් මේ වායාමයෙන් තමයි මේක හැදුන සාමාන්‍ය සමාධි කියන ගුණයෙන් තමයි මේව දකින්න පුළුවන්. මේ සංකප්පය අපි ලෞකිකත්වයේ ඉන්නකොට සම්පූර්ණ වහලා දාලා නීවරණවලින්. තේරුණා නේද? සංකප්පේ නීවරණ වලින් වහපෙන්ද සතියට කඩාගෙන මේ නීවරණ පහු කරගෙන දික්තියට යන්න බෑ. ඕක තමයි අපේ සාමාන්‍ය ඉස්ගෙඩි தත්ති. ගෙඹි தත්තේදී මේ සම්මා සමාධියට පුළුවා අර සංකප්පේ තියෙන නීවරණ නැති හින්දා ඒක විනිවිදගෙන දික්තිය දකින්න. දික්තිය දකින්න පුළුවන්. දැන් සමත වැඩුවොත් වෙන්නේ සංකප්පයේ තියෙන නීවරණ තට්ටුව හක් කරගෙන එතෙන්ට එනවා සමත නිමිත්ත නැවති වෙන තට්ටුව. එතකොට ආය සමාධිය විනිවිද දකින්න බෑ. අරකමයි පේන්නේ. දිට්ඨිය පේන්නේ නෑ. තේරුණාද? දැන් ඒකින්ද සමතේ මේ තත්ත්වය අර ඉස්ගෙඩියේ ගෙම්බෙක් වෙන්නේ නෑ අපේ තත්ත්වය. ලෞකිකත්වය ලෝකෝත්තර වලට යන්නේ නෑ. දැන් සමත කරන්න කොට වෙන්නේ ඇත්තටම අර අපි අහලා තියෙන මෙන්න මේ කතාව. ඉත්තෑවෑගෙට කබල්ලෑ ගියා වගේ එකක් තමයි වෙන්නේ. අපිට ඕනකම තියෙන්නේ ඉත්තෑව තමයි. ඒ තමයි මේ සංකප්පය. මේක ඇතුලේ අපේ දැන් තියෙන්නේ නීවරණ. නීවරණෙන් හින්දා තියෙන සමාධියෙන් දකින්න බෑ විනිවිදගෙන දිට්ඨිය. දැන් අපි වඩලා කොහොම හරි නීවරණ ටික හක් කරගෙන අර කබල්ලෑ වගේ එකෙක් එතෙන්ට ගෙනත් දාගන්න. ඒක තමයි ධ්‍යාන කියන්නේ. තේරුණා නේද? ඒතර ධ්‍යානය පසු කරගෙන දිට්ඨිය දකින්නේ නැහැ කවුරුත්. ඒක තමයි බුදුහාමුදුරුව හොයාගත්තේ සුවිශේෂී ධර්මය. පෙර නොයසූ ධර්මය ඕකයි. එතකොට මේ විදිහට ගියොත් කවුරු හරි සම්මා වායාමය වැඩුවොත් සම්මා සමාධිය දැන් ගන්න දැන් සම්මා වායාමයේ එතකොට ඔයගොල්ලන්ට මොකවත් සතිය සමාධිය ගැන කතා නොකර බුදුහාමුදුරුව පෙන්නන විදිහට සතිපට්ඨානයේ තියෙන මොකක් හරි මේ වායාමයට ගත හැකිය බෝනස් ලැබෙනවා සම්මා සතියයි සම්මා සමාධිය. ඒ ගැන හිතන්න දෙයක් නෑ. ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ වායාමයට විතරයි. දැන් ඕක තමයි ඔයගොල්ලෝ මෙච්චර කල් කරේ. තේරුණා නේද? වැරදි කරා නම් වැටෙන්නේ අපි කරපු වැරද්ද හදාගෙන ගිය හැටි. එතකොට මේක කරනකොට එක විදිහකින් තමයි එකක් මේ භාවනාව අනික තමයි ධර්ම කාරණා ගැන මෙනෙහි වීම. ওই දෙකම එකයි. හොඳට බණ අහන කොටත් මේකමයි වෙන්නේ. හැබැයි අවිශ්වාස කරන්න එපා. ඔය වෙන්නේ බුදුහාමුදුරුව කියන පිළිවෙලටයි. සීල සමාධි ප්‍රඥා. ප්‍රඥා සීල සමාධි නන් නෙවෙයි. තේරුණා නේද? ඒක ගැන එහෙම හිතෙන්න අපිට හේතු තියෙනවා. හුඟක් අද සමාජයේ මම දැකලා තියෙනවා මේක මෙහෙම භාවිතා කරනවා. ඒක ඔය තියෙන්නේ වැරද්ද ලොකු වැරද්දක් නෙමෙයි. තේරුණා නේද? මොකද හේතුව දැන් අපි හිතමු කවුරු හරි බණ අහලා ප්‍රඥාව ඇති කරගන්න යනවා කියලා. ඒකනේ අපි ඔතෙන්දි දෙන මේ පැහැදිලි කිරීම. මේක ධර්මයේ කොහෙන් හරි ඉගෙන ගන්න ඕනේ. එක්ක පොත් චෝලාරි බණ අහලා ප්‍රඥාව ඇති කර ගන්න. නමුත් බණ අහන්න මොකද්ද කරන්න ඕනේ? කඩේ යන ගමන් බණ ඇහියකිද? බණ අහන්න ඉඳ ගන්න ඕනේ. සවන් දෙන්න එක තැනක ඉන්න ඕනේ. මොකද්ද ඉඳගත්තුම වෙන්නේ? ආ සීලය තමයි පටන් ගන්න. තේරුණා නේද? සීලයෙන් තමයි පටන් ගන්න. ඒ හිඳ බුදුහාමුදුරන්ගේ වචන වෙනස් කරන මේ ගමන ගන්න ගියා අපි අහුවෙනවා. ඒ කියන්නේ මේක අපි දැනගෙන යන්න. දැන් මෙන්න මේක තමයි අර ගෙඹි අම්මා ඉස්ගෙඩියන්ට දෙන උපදේශයේ ආහාර ගන්න කියන්නේ. මේ සමාධිය වැඩුවොත් හරි සම්මා සමාධියෙන් අනිවාර්යයෙන්ම ප්‍රඥාව ලැබෙනවා. ප්‍රඥාව කියන දිට්ඨි සංකල්ප දෙකට කියන නම මොකක්ද? දැන් අපි කියන්නේ සී වාචා කම්මන්තා ජීවනම් මේ අංගatte සීලය. සීලය රකින්න එක. තේරුණා නේද? වෙන දෙයක් කරන්න බෑ. ඒක රකින්නවා මිස වඩන්න බෑ සීලය. ඒක හින්දා මේක රකින්න එක විතරමයි කරන්න. වායාම සති සමාධි සමාධි. ඒ කියන්නේ වඩන්න විතරයි පුළුවන්. මේක රකින්න ගියත් අමාරු වෙන්නේ. ඉස්ගෙඩිය උඩපනිනා වගේ එකක් තමයි එතන වෙන්නේ. සමාධි කොටස රකින්න බෑ. දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥා කියන එකේ තේරුම අවබෝධ කරගන්න. මේක රකින්නවත් බෑ වඩන්නවත් බෑ. අපි හුඟක් කරන්නේ ප්‍රඥාව වඩන්න යනවා. ඔන්න වැරදිච්ච තැන. තේරුණා නේද? ප්‍රඥාව වඩන්න බෑ. රකින්නවත් බෑ. කරන්න පුළුවන් එක දේ අවබෝධය. අවබෝධ කරන්නේ කවුද? සම්මා සමාධිය. තේරුණා නේ? දැන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුන මෙතන තියෙන තුනක්නේ. මේ කොටස් තුනට සමාන ලකුණක් දාලා ඔයගොල්ලෝ දාගන්න මෙන්න මේ කාරණා ටික. එතකොට මේ ප්‍රශ්න විසඳෙනවා. සම්මා සමාධි නැත්නම් සමාධි සම්මා සමාධි කියන කොටස් තුන ඇතුලේ තියෙන මොනවද? වායාම සතිය සමාධි. මේ කොටස් තුන සමානයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මම මේ කියාගෙන යන්නේ පිළිවෙලට. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨානය, සතර ඉද්ධිපාද, සතර සම්ප්‍රධාන වීර්ය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බුද්ධ. ternary ඔතන කාරණා කීයක් තියෙද කියලා බලමු. සතර සතිපට්ඨානය හතරයි. සතර සම්ප්‍රධාන වීර්ය 8යි. සතර ඉද්ධිපාද 12යි. පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජං 29යි. අන්නේ 29ට සමානයි වායාමය සතිය සමානයි. එතකොට සතිපට්ඨානේ වැඩුවම වැඩෙන්නේ ඔය අංග පිළිවෙලට. තේරුණානේ? ඔකේ අවසාන වෙන්නේ එතකොට සත්ත බොජ්ජංග වල උපේක්ඛා සම්බොජ්ජංගේ පටන් ගන්නෙ කායानुපස්සනාවේ. කායानुපස්සනාව ඔයගොල්ලන්ගේ ආස්වාස අරමුණයි. ඔය අරමුණ ඇතුලේ තියෙන ලක්ෂණ ටිකක් තමයි මේ 29. නැතුව පිටින් හැදෙන අලුතින් ගොඩ එන ඇඟට එන වෙන ලෝකෙකින් එන දෙයක් නෙමෙයි. තේරුණා නේද? මේ අරමුණ නිසාවෙන් ඇතිවන අර අංගාටි. ඒ කියන්නේ වාචා නෙමෙයි, දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව කියන ආජීව වායාම සති සමාධි කියන අංගාටි වෙනස් වීමකට භාවිතා කරන නම් පෙළ ලක්ෂණ ටික. ඉතින් ඔය ටික දිනුනු නම් එයාට අනිවාර්යෙන් සම්මා සමාධිය තියෙනවා නම් අර දිට්ඨි සංකප්ප දැනගත්තම තමා කවුද කියලා දන්නේ. මේ ලෞකිකත්වයේ ඉක්මෝ ලෝකෝත්තර තත්ත්වයට එන. ඉතින් ඕක තමයි අපි කල යුතු දේ. යායුතු මාර්ගය ඔයගොල්ලෝ යන්නේත් ඕකේ තමයි. දැන් ගුරුවරු හරහා යන්නේ ඕකේ තමයි. දැන් මම මේ කිව්වේ යන මාර්ගය මේකයි කියලා පැහැදිලි කරනවා. ඔයගොල්ලෝ භාවනා වඩන කොටත් කරන්නේ ඒකයි, ධර්ම සාකච්ඡා කරත් ඔය දෙයමයි වෙන්නේ. එතකොට ඍජු මාර්ගය නම් අර විදියට වාචා කම්මන්තා ජීව නිරුද්ධ කරගත්ත බිඳුවටම සම්මා වායාමෙන් පටන් ගන්නවා. ඒකට ලැජ්ජාය වෙනේම කරන්න ගමන්. තේරුණානේ? ඒක වෙන ක්‍රමක් තියෙනවා. දැන් එහෙම වුණා මෙහෙම ප්‍රශ්නයක් එනවනේ. එහෙනම් කොහොමද බුදුහාමුදුරන්ගේ බණ අහලා මොන භාවනාවක් නැතුව රහත් වෙලා තියෙනවා සෝවාන් වෙලා තියෙනව නේද? කොහොමද ඒක වෙන්නේ? ඒත් වෙන්නේ මේක ඉක්මනින් මේ ටිකමයි වෙන්නේ. සිදු වෙන්නේ මේකමයි. නමුත් අමුතු දෙයක් නැහැ. සීල සමාධි ප්‍රඥාමයි එතන වෙන්නේ. එතන වෙන්නේ සම්මා වායාමයට යා දැනුවත් හෝ නොදැනුවත්ව බුදුහාමුදුරුවෝ හෝ ඒ ශ්‍රාවකයන් වහන්සේලා යොමු කරනවා. බණේදී. එතකොට එහෙම තමයි වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ අමුතු බණ ඇහුවා කියලා මොකව වෙන්නේ නැහැ කාටවත්. තේරුණා නේද? මේ ටික වෙන විදිහට ඇහුවොත් ඒක වටිනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ටත් දැන් ටිකක් දුරට පුළුවන් හොඳින් බණ අහගෙන ඉන්නකොට සමහර විට මේවා වැඩෙන්න පුළුවන්. ඉබේම වැඩෙන්න පුළුවන්. දක්ෂම කෙනා කරන්න ඕනේ හොඳට මේ ගමන යන්න නම් පුළුවන් වෙලාවේදී අර ක්‍රමවේදත් ඉදිරියට ගන්න ඕනේ. මම හිතන්නේ මේ ස්ථානයේ අපි දැක්කේ හැමදාම පොග්ගල මහත්තයා විවිධ ධර්ම දේශනා පවත්වනවා. හාමුදුරුව වඩම්මලා විවිධ ධර්ම සාකච්ඡා ධර්ම ගැන කතා කරනවා. ඒ එක්කම මුලින් පොඩ්ඩක් හරි භාවනා කරනවා. ඒවත් පුරුදු කරනවා නේද? එතකොට දැන් මේ ගමනේ අපි ගිහිල්ලා තියෙනවා. කොයිකෙන් හරි මේක හරියද? කොයිකෙන් හරි හරියනවා. එතකොට කවුරු හිතන්න හොඳ නැහැ දැන් භාවනා කරන්න ඕනේ කියන එක නෙමෙයි මේ කියන්නේ. තේරුණා නේද? එහෙමනම් අර විදිහේ පෙළ ගැහෙන ධර්ම දේශනා තියෙන්න ඕනේ. මේක මේ ටික පෙළ ගැහිච්ච ධර්ම දේශනා එක්ක අපි හදන්න ඕනේ. එහෙනම් තමු මෙනෙහි කරන්න ඕනේ. නැත්නම් අහන්න ඕනේ. ඉතින් ඔක තමයි වෙන්නේ. දැන් මම හිතන්නේ පැහැදිලි කිරීමක් කරේ පොඩි කතාවක්. ඔය කතාව මතක තියාගන්න. ඔයගොල්ලන් ගමන ඕකයි. ගමන ඕකයි. අර ඉස්ගෙඩියෙක් වෙලා අම්මා ගොඩබිමට යනවා කියලා අපේ අම්මනේ එයාත් කියලා උඩට පනින්න හොඳ නෑ අපි. පැන්නොත් අපි පනින්නේ අපිට ඉන්ද්‍රියන් නැති තැනක. තේරුණා නේද? එතකොට සම්මා සමාධි වඩනවා කියන්නේ පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග වැඩි යුතුයි. මේ සප්ත බොජ්ජංග හරියට ඉස්ගෙඩියාගේ පෙනහැල්ල හැදෙනවා වගේ වැඩක්. මේක සංකීර්ණ වැඩක්. මේක වරද්ද ගත්තම මේ බොජ්ජංගවල ධම්මවිජය බොජ්ජංගය නැතුව අනික්ව වැඩෙනවා. දැන් සමතේ වැඩුවක් කවුරාණේ මේ බොජ්ජංග ධර්මවල හතක් වැඩෙනවා. ධම්මවිජය කියන එක බුදුහාමුදුරන්ට ඕන විදිහට වැඩෙන්නේ. ගොඩවිමුට යන්න විදිහට වැඩෙන්නේ. එච්චර. දැන් ධම්මවිජය සම්බොජ්ජංගය ඒ ටික වැඩුණොත් බලන්න උපේක්ෂා සම්බොජ්ජංගයෙන් පස්සේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ඊගාවට ඉන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය. පෙන්වන සීල සමාධි ප්‍රඥා යන විදිය. ඉතින් ප්‍රඥා සමාධි ටික තමයි මම මේ කිව්වෙ දිගටම. මේ 29 වට වෙනකම්. ඒතර සීලිය කොහෙද තියෙන්නේ? හිත උඩ. දැන් ප්‍රතිපත්තාණේ කරන්නත් වඩන්නත් සීලියක් ඕන්නේ. බණ හඬත් සීලියක් ඕන්නේ දේන. එහෙනම් එහෙමක තමයි මේ කියන්නේ. බුදුහාමුදුරන්ට එහෙම වරදින්න බෑ. සීල සමාධි ප්‍රඥාම තමයි. මේ ගමනේ ඒක වරද්දා තේරුම් ගන්න එපා. හැබැයි එතනින් ඉහා සම්මාදිට්ඨිය ඇති කරගත්තට පස්සේ ගැටලුවක් නැහැ. එතකොට යන්නේ ප්‍රඥා සීල සමාධි සමයි. දැන් වැරද්ද අපි අර සමාජය කරන පොඩි වැරද්ද තමයි අන්න එතන ඉඳලා මේ ධර්මයේ කියන්නේ. කියන්නේ කාටද? ඉස්ගෙඩිය. තේරුණාද? කියන්නේ ඉස්ගෙඩිය. එතකොට ඉස්ගෙඩිය අර්ථාත් මේක බැරුව යනවා කියන කෙනාටත් බැරුව යන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ. මේක බලන්න සංසන්දනය කරලා බලන්න. ඉතින් මම හිතන්නේ මේ පැහැදිලි කිරීම ඇති මොනවා හරි ප්‍රශ්නයක් එමු තියෙනවා නම් අහන්න. සමාධිය. නෑ. එහෙම නෙමෙයි කියන්නේ. අපිට තියෙන්නේ මේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් වලට අරමුණු එනකොට යට චිත්‍රය. අපි දකින්නේ පේනවා ඇහෙනවා කියන චිත්‍රයක් නේ. අපිට තේරෙන්නේ අපි ඉන්නේ ලෞකිකත්වයේදී අපිට තේරෙන්නේ මොකද්ද? මේ ඇහෙනවා අපිට. පේනවා, දැනෙනවා කියලා එකන්නේ. ඕක ඇතුලේ තියෙන්නේ පෙනීමවත් ඇහිීමවත් දැනීමවත් නෙමෙයි. මේක ඇතුලේ තියෙන එක තමයි දිට්ඨි සංකප්ප වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන අංග 8ක් ඇතිවීම මේක තමයි ඇතුලේ සිදුවෙන යාන්ත්‍රණය. මේ යාන්ත්‍රණය අපි දකින්න නැතුව තමයි අපි දකින්නවා කියන්නේ. තේරෙනවනේ? ඒ කැලී ටිකේ බුදුහාමුදුරුව පෙන්නනවා පළක් ඒවා රකින්න පුළුවන් තුනක්. දැන් අපිට පේන ඕන එකට වචනයක් අපි ළඟ තියෙනවා. නැත්ද කියලා බලන්න හිතලා. ඇහෙන ඕන දෙයකදී දැන් මොකක්ද හිතන්නේ කියලා ඇහුවොත් ඔයගොල්ලන්ට උත්තරයක් නැද්ද තියෙනවද? ඒක තමයි වාචා කියන්නේ. නමුත් මේ වාචා දැන් රැකලා. ඔය වගේ ඇහෙන ඕන එකට වචන එනවා. අපිට හිතේ අපේ හැකියාවක් වචනේ කියන. මේ වැරද්දලා තියෙන අපිට ඕකේ. මේ අංගාටෙන් තමයි අපි රවට්ටන්නේ. දැන් මේ අංගාටම යොදාගෙන බුදුහාමුදුරුවෝ ගෙනියනවා. මේකේ රහසිගත තැනක් තියෙනවා. දිට්ටි සංකප්ප සංකප්පය නම් හොයාගන්න ටික අල්ලේසි දිට්ඨිය කාටවත් බෑ. ඒක තමයි ලෞකික රහස. තේරුණානේද? ලෞකිකත්වයේ රවට්ටලා තියෙන රහස දිට්ඨිය. ඒකත් අරමුණක් ගානේ ඇති වෙන එකක්. නමුත් බුදුහාමුදුරුව පෙන්නනවා සීලිය කොටසෙන් ගිහිලා සමාධි කියන එක බුදුහාමුදුරුව කියන විදිහට වැඩුවොත් සමාධිය කියන්නේ මොකද්ද? වායාම සති සමාධි. මෙන්න මේ තුනයි අර 29ට සමාන. මේ වෙනුවට වායාම සති සමාධි අහක් කරලා ඔතෙන්ට 29ක් එකතු කරන්න. එතකොට කීයක් වෙනවද උඩින්? සීලයෙන් පටන් ගන්නවා. වාචා, කම්මන්ත, ආජීව ඊළඟට සතර අතිපට්ඨාන ඊළඟට සතර සම්මා ප්‍රධාන වීරිය ඊළඟට සතර ඉර්ධිපාද ඊළඟට පංච ඉන්ද්‍රිය ඊළඟට පංච බල ඊගාට සප්ත බොජ්ජංග ඊගාවට අනික් චක්‍රයේ එන්නේ කොහොමද? සම්මාදිට්ඨි. ternary සම්මාදිට්ඨි අන්න එතන ඉඳලා සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා යනවා කියන. එතකන් සම්මා කියලා අපි බලෙන් දාගෙන මේ බොරු පාදිය. ternary දැන් අපි සම්මා වාචා කියන එකට දිනා බොරු කිව්වේ නැත්නම් තේලං කිව්වේ නැත්නම් පරුස වචන කිව්වේ නැත්නම් ওই ටික කිව්වේ නැත්නම් සම්මා වාචානේ. ඕක බලෙන් දාපු උපාදී. ඇත්ත සම්මා වාචා තමයි කියන්නේ අපි කතා කරන්නේ. නමුත් අපි අපේ සම්මා වෙලා නැහැ තව. මොකද සම්මා දිට්ඨිය ලැබිලා නැහැ. දිට්ඨිය ලැබෙන්න අර ටික ඔක්කොම කෙරිලා තියෙනවා. කොහෙන් අර? දැන් මේ කියන්නේ බුදුහාමුදුරුව සම්මා වාචා කියලා දෙයක් තියෙනවා. ඒක රඟපාන්න යනවා. තේරුණා නේද? සම්මා කම්මන්තය දීලා තිනේ ඒක රඟපානවා. සම්මා ආජීවයක් දීලා තිනේ ඒක රඟපානවා. සැබෑවට වෙනව නෙමෙයි. හැබැයි රඟපෑමක් වැදගත්. රඟපාලන්නේ ඉතින් දැන් ඔය දැන් මිනිමරුවෙක් විදියට රඟපාලා කවදා හරි මිනිමරන්න ලේසියයි. ඔක්කොම ගියා දෙන්න ඕනේ අර නාට්‍ය චිත්‍රපටයේ නිෂ්පාදකය මෙන්න මෙහෙමයි මේකට ඉන්න ඕනේ මෙහෙම දැඩි තීරණ ගන්න ඕනේ. ඔය ටික උඩ මොනවා හරි වෙන්න පුළුවන්. ඒක වාසියක් තියෙනවා. රඟපෑමත් මේකේ වාසිය නිකන් ඉන්නවට වැඩි. තේරුණා නේද? නමුත් ඒක නෙවෙයි හරි දේ මේ කියන මාර්ගයේ වැඩි. මේ කියන මාර්ගයේ වැඩි. නෑ මනෝවිඥානයේ දුට අර මෙහෙමයි වෙන්නේ. ඔය සංකප්පය ඇතුලේ තමයි නීවරණ ධර්ම ටික තියෙන්නේ. වාචාවලවත් අනික් නෑ මේ ධර්මතා අපිට හානි වෙන මේ ලෞකිකත්වයේ අපිට ලොකු කරපු ඔක්කොම ටික තියෙන්නේ සංකප්පය ඇතුලේ. මොකද දිට්ඨිය ඇතුලේ තියෙන ඒවා කවුරුවත් දන්නේ නෑ. බුදුහාමුදුරුවෝ විතරයි මේ ලෝකේ ඉස්සෙල්ලම මේ දිට්ඨියක් කියන එකක් දැක්කේ කියලා. ඒකයි මේ පෙර නොහැසූ ධර්මයක් උනේ. එතකන් දැක්කේ මේ අංග 8න් 7යි උපරිමය. සංකප්පයට වෙනකන් විතරයි. එතකොට සංකප්පය ඇතුලේ තමයි මේ නීවරණ ධර්ම ටික තියෙන්නේ. සංකප්පය තමයි ඔය අපි මනෝවිඤ්ඤාණේ හරි මොන අරමුණකින් හරි මොන එකකින් හරි ඒ නීවරණ ටික තමයි මෙතන බලපාන හානි. එතකොට කාය උපසකම් ඇහුවේ කායાનුපස්සන ආස්වාස පාස්වාසය භවනාවක් විදිහට කරගෙන යනකොට මනෝවිඤ්ඤාණයට බාර දුන්නොත් සමත භාවනාවට යනවා ඒ භාවනාව. මොකද ආස්වාස පාස්වාස භාවනාව සමත භාවනාවකුත් වෙනවා විපස්සනා භාවනාවකුත් වෙනවා. මනෝවිඤ්ඤාණය බාර ගත්තොත් තමයි අර එක එක රූප, එළි, ආලෝක නිමිත්තක් ඔවා හා කයට දැනෙනේ වනෙවෙයි. ඒවා මනසෙන් හදන මනෝ විකාර. තේරුණා නේද? එතකොට මේක යන්නේ අර සංකප්පයේ ඇතුලේ නීවරණ ටික අහක් කරලා අර ආලෝකය තමයි ලැබගන්නේ. තේරුණාද? ඒ ආලෝකය ලැබගෙන මොකක් හරි නිමිත්ත ලැබගෙන ඉඳලා අර කොච්චර තියුණු සමාධියක් හැදුවත් ඒ සමාධියට බෑ අර ආලෝකයේ විඳගෙන යන්න දිට්ඨිය ළඟට. ඔන්නෝක තමයි සමතෙන් වෙන හානි. එතකොට දැන් මේකෙන් පිළිගන්න එපා මේ මම මේ කිව්වට ධර්මීය ඔයගොල්ලෝ දැන් සමතය භාවනා කරලා එහෙනම් වැඩක් tie දැයි බුදුහාමුදුරුවෝ ඒක එපා කිව්වද නෑ එහෙම නෑ. සමතේ වඩලා අපි ඒ ආචාරවරු ගෙනihin තියනවා ඉස්සර කොහොමාරි ආයු විපස්සනාවට මගදී. තේරුණා නේද? ඒකට ගෙනියන්න. ඒකට හරව ගන්න. දැන් සමතෙන් අපි දුන කවුරු හරි ওই විදිහට භාවනා කරලා දැනට මේ මේවා කිව්වත් එලක් අයට ආය අදහිමයක් වෙනවනේ. මෙහෙම සමත නිමිත්තා කානාපාන සතිය ආවා කියලා එයාට මං කියා දෙන්නම් මේකෙන් ගලුව වෙන විදිය. තේසිය. ඒ අරමුණ එනකොටම ඒක ගැන තකන් නැතුව ඒ රූපමය ස්වરૂපයක් එන්න කලින් කයට අවධානය වැඩි කරන්න. ඔතනින් ඉස්සරහට ආස්වාදයෙන් යන්න එපා. එතකොට කය ගැන නවතිනවා. ස්පර්ශයෙන් නවතිනවා. එතකොට ඔය කියන විපස්සනාව යනවා. සම්මා සමාධියට යනවා. එච්චරයි කරන්නේ. එහෙම නැතුව කවුරු හරි අම්මා හොඳ වෙන භාවනාවක් කරා කියනවා කසින. කසින නෙමෙයි මෛත්‍රී භාවනාව කරා කියන්නකෝ හොඳ தත්ත්වයට අපි කරනවා. තව මෛත්‍රී භාවනාව එතකොට සමත භාවනාවක්ද විදර්ශනාවක්ද? ආ සමත. හොඳට අපි මෛත්‍රී කරනවා අපිට අර කියන මූල් ටික තියෙනවා. මොනවද තියෙන්නේ? වාචා සම්මන්තා ජීව. නැතුව බොහොම නිශ්චලව කාය විවේකයේ තියෙනවා. එතකොට වායාමයක් හොඳට සම්මා වායාමයේ තියෙන හිඳයි මෛත්‍රී භාවනාව දියුණු වෙන්නේ. තේරුණාද? සමත වුණත් සම්මා වායාමයේ ඕනෑ ඕන භාවනාවකට. දැන් නැත්තේ සම්මා සතියයි. මෛත්‍රී හිඳ සතියකුත් තියෙනවා සමාධියකුත් තියෙනවා. නැත්තේ සම්මා සතියයි සම්මා සමාධිය. දැන් මෛත්‍රී භාවනාව කරන කෙනා ඒ වගේ භාවනාව ඉහළට ගිය වෙලාවක කරපු වෙලාවක මෛත්‍රී අරමුණ නවත් ගන්න. මෛත්‍රී කරන එක නවත් ගන්න. ලේසිම විදිය ඔයගොල්ලන්ගේ ශරීරයට අවධානය තියාගෙන ඉන්න. මෛත්‍රිය අහකට. ශරීරයෙන් දැනෙන ඕනම දෙයක් අල්ලගන්න. සමහරට දැනෙන්න පුළුවන් මේ ශරීරයේ කම්පනය, චංචලය. ඒකට අවධානයෙන් ඉන්න. එතකොට විපස්සනා. බොහොම සරලයි මේ. තේරුණා නේද? ඕන භාවනාවක් කරලා ඔයගොල්ලෝ කරලා ටිකක් දුර ගිහිල්ලා ඒ භාවනාව සමත භාවනා ආරමුණ නවත්තලා තමන්ගේ ශරීරයට අවධානයෙන් ඉන්න. ශරීරයෙන් දැනෙන දේ අල්ලගන්න. ඒ දැනෙන දේ ආස්වාසිය වෙන්න ඕනෙත් නෑ. ආස්වාසයෙන් වෙන්න ඕනෙත් නෑ. ශාරීරික කම්පනයක්, චංචලයක්, වේදනාවක් ඒ ඇති. එතකොට මේ යන්නේ පස්සේ. ඕක තමයි කරලා තියෙන්නේ. කරන්නෙත් ඕක තමයි ගුරුවරු. සතිය කියන්නේ දැන් අපි හිතමුකෝ අපි දැන් මොකට හරි මේ භාවනාවකදී කියන්නේ දැන් දැනුත් අපිට සතියක් තියෙනවා. දැන් අපිට දැන් තියෙන සතිය දැන් ඔයගොල්ලන්ට කාර් එකක් එලවනවා නම් එතකොට සතියක් තියෙනවා. මොකක්ද සතිය? 100. සතිය තමයි. මොකටද ඒ සතිය යොමු වෙලා තියෙන්නේ? ඔව් වාහනේ ඉස්සරහා පාර කෙරෙහි. පාරේ තියෙන වලවල් මොනවද? ඉස්සරහෙන් එන වාහන මොනවද? මේකට සතිය. තේරුණා නේද? අපේ ජීවිතයේ ඕනම දක්ෂ ඕනම වැඩක් කරන්න මේ සතියත් ඕනේ, වායාමයක් ඕනේ, සමාධියක් ඕනේ. නැතුව මේවා නැති ඒවා නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මේවත් වඩන්න පුළුවන් ඒවා. මේ වඩන එක තමයි වාහනේ එළවගෙන යනවා කියන්නේ. දිගටම. නැත්නම් වාහනේ හැපෙනවා, අනතුරු වෙනවා. හරියට ඩ්‍රයිවිං කරා කියන්නේ මේ වැඩගත්තේ මේ අංග අටෙන් වායාමයේ සතිය සමාධිය. තේරුණානේ? එතකොට සතියක් ඕන දෙයකද ඕන වෙලාවක අපි ළඟ තියෙනවා. ඕන අරමුණක් ආවා කියන්නේ සතිය උපදීමේ ශක්තියක් ඒකේ තියෙනවා. ඒ අරමුණට තියෙනවා සමාධි උපදීමේ ශක්තිය. අනිවාර්යෙන් ඇතුළත් ඒකේ අරමුණ ඇතුළේ සිදුවෙන චිත්‍රය මේක. ඊට පස්සේ සම්මා සතිය කියනකොට වෙන්නේ අපි හිතමු අපේ දැන් වායාමය වෙනස් කරනවා. නූපං අකුසල් නූපදවන්න. කාර්යලෙලුවා කියලා නූපං අකුසල් උපදීමක් නෙමෙයි. තේරුණා නේද? අපි අනික් කරන වැඩ නූපන් අකුසලනි උපදනවා කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන. මේකෙදී බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සතිය යොදාගන්න හිතෙන් හදාගත්ත දෙයකට හෝ අපි ළඟ දැන් සපීය වෙන දෙයකට අවධානය තියාගන්න. එතකොට සිතෙන් හදාගත්ත දෙයකට අවධානය තියාගන්න එක සතිය. ඒ සතිය නිකම්ම නිකන් සතිය. තේරුණා නේද? හිතෙන් හදාගන්න මෛත්‍රිය කියන එක හිතෙන් හදන එකන්නේ. ඒකට සතිය දිනනවා. එතකොට නිකම් සතිය සම්මා සතිය නෙමෙයි. එතකොට අපි හිතමු ආස්වාස පහස්වාසය ගැන මනසට ඇති වෙලා ටිකක් කල් යනකොට අර රූපමය ආලෝකමය නිමිත්ත ජල නිමිත්ත ওই විදිහට එක එක නම් තියෙන්නේ. ওই ටික ඇති වුණා කියලා ඒකට සතිය තියාගන්නේ. ඒක සම්මා නෙමෙයි. තේරුණාද? ඒක සම්මා නෙමෙයි. ආස්වාසය පහස්වාසයේදී ස්පර්ශයට කාය ස්පර්ශයටම සතිය තියාගෙන හිටියෝ සම්මා. ඇයි කායानुපස්සරාවට අයිති? නැත්නම් ආස්වාස පාස්වාසයේම ඒ අරමුණේම දැනෙන යුදු වේදනාවට සතිය තියාගෙන හිටියෝ? ඔව් ඒ සම්මා. ඇයි වේදනानुපස්සනාවින්ද? ඒ අරමුණේම අපි හිතමු අපිට එවලේ දැනෙන මානසික ස්වરૂපයට සතිය තියාගෙන හිටියෝ? සම්මා. හැබැයි ඒව අමාරු. ඒව පුරුදු වෙන්න බෑ. කය ඊට වැඩිය ලේසි. වැඩියෙන් ප්‍රයෝජන ගන්න කයේ මේක. පස්සේ අරවට යනවා. එතකොට සම්මා සතිය කියන එක වෙන්න නම් අපි අර අරමුණ නැත්නම් වායාමයේ නූපං අකුසල් නූපදීනේ වායාමයට ගන්න නිමිත්ත කාය වේදනා චිත්ත ධම්ම වුණොත් සම්මා සතිය. එසේ නොවන ඕනම එකක් වුණොත් සම්මා නොවන සතිය. නමුත් සම්මා නොවන සතිය මේකේ ප්‍රබලතාවය මැන්නොත් කවුරු හරි සම්මා සතියට වැඩිය සම්මා නොවන සතිය බලගතු කර හැකියි. ඒකින්ද තමයි සමත භාවනා බලගතුයි. ඇත්තටම හුඟක් දිනු කරපුවාම තව හුඟක් ಜಾති හාට යනවා. තව බුදුහාමුදුරන්ට ඕන දේ වෙන්නේ නැහැ. එච්චර වෙනස. සමාධිය කියලා ගත්තම වෙන්නේ දැන් සම්මා සමාධිය කියනකොට දැන් සම්මා වායාමයයි සම්මා සතියයි එකතු වුණොත් තමයි අර පංචේන්ද්‍රිය පංචබල සප්තබොධ්‍යංග වැඩෙන්නේ. අන්නේ ටික එතකොට සප්තබොධ්‍යංග තමයි සම්මා සමාධිය කියලා ලකුණු කරලා තියෙන්නේ. විපස්සනාව කියන්නේ ওই ටික දැන් ඇත්තටම අර අවබෝධය කියලා දෙනවා. දැන් මම කියවනේ ඉස්සෙල්ලා මේ අංග 8 තියෙන්නේ මොනවද? දිට්ඨි සංකප්ප දෙක අවබෝධ කළ යුතුයි. නේද? වඩන්න බෑ. රකින්නත් බෑ. යමෙක් අර විදියට සම්මා වායාමයේ අරගෙන ඉස්සරහට ගිහින් අර ඒ සතිය අපි නොදැනුවත්ම යෙදිලා තියෙන්නේ සංකප්පය දිට්ඨිය හරහා අන්න එතන ඒක වඩන්නේ නැතුව රකින්නේ නැතුව ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඉන්න එක බුදු නිරීක්ෂණේ විපස්සනා. ඒ කියන්නේ තෙන්දී අපිට කරන්න රාජකාරියක් නැහැ. කරොත් චිත්ත සංස්කාර. සංකප්පයෙන් වැඩ ගන්නවා අපි. දැන් මේ සංකප්පයට ඉඩ දෙන්නේ නැතුව සංකප්පයෙන් විනීවරණ අහක් වුණාම මේක කරන්න පුළුවන්. සංකප්පයේ විනිවිද බලා ඉන්න. ඒක අපි මේ වචනෙන් කියන විදියක් නෙමෙයි මම මේ කියන්නේ. ඒ ක්‍රියාවලියේදී හැ බලා ගැනීමයි විපස්සනා. ඒකට ප්‍රතිචාර දක්වුවම වෙන එක. තේරුණාද? ඒ ක්‍රියාවලියට එහෙම යෙදෙන්න පුළුවන් වෙන්නේ සම්මා වායාමයේ සම්මා සතිය සම්මා සමාධිය කියන අංග තුන බුදුහාමුදුරුවෝ කියන විදිහට බල ගැනීමයි. බලගන්නුනාම ඉබේ සිදු වෙන දේ තමයි විපස්සනා. එයා දැනගෙන ඉන්න ඕනේ මම මේ යන්නේ මේකේ අහලා තියෙන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අහලා තියෙන්න ඕනේ අපි. එතකොට දකින්න ඕනේ කොහේ තියෙන ලක්ෂණද ඔය? අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටික හැංගලා තියෙන දිට්ඨියේ. දිට්ඨිය දකින්න දෙන්නේ නැහැ කොහොමවත්. ඒක තමයි මේ රහස. එතකොට දිට්ඨිය තුල දැක්කම තියෙන්නේ අර ටිකයි. දැන් දිට්ඨිය කියන මේක රහස ගුහාව මේක වහනවා කොච්චර හරි අපි දිට්ඨිය ඇතුලේ තියෙන ගෑලියොල හැටි අනිත්‍ය දුක්ඛ අනාත්ම. දිට්ඨිය දකින්න නැති හින්දා තමයි දැන් මම කියන සංකල්පය ඇවිදින්නේ. ඉතින් ඕක දිහා බලා ඉන්න එක තමයි අර අවබෝධ කරගන්න කියලා කියන්නේ. එතකොට කරන්න දෙයක් නෑ මෙතන. සම්මා සමාධිය ගත්තොත් අපි නිකන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒක නිරීක්ෂණය, ඒක විපස්සනා. ඒක බුදු නිරීක්ෂණය. ඒකට ඉතින් කායානුපස්සනාව වඩලා ඔය කයි යමු විදි දෙට ආස්වාද පාස්වාසය ගැන මේ හිතුවොත්, ඒ කියන්නේ එහෙම ගිහිල්ලා කය තේරෙනවන අර අත්තිකායෝතිව, ඒ කියන්නේ කාය සංස්කාර සංසිඳුනොත් ඔන්න විපස්සනාවට මුල කොට. එතකන්නේ මේ කියන භාවනාව. නැතුව කවුරු හරි දැන් අපි කරන්නේ මේ විපස්සනාව වඩනවා. රූපස්කන්ධය අනිත්‍යයි, රූපස්කන්ධය දුකයි, අනාත්මයි. මේක මොකක්ද? සියලු සත්‍ය සුවපත් වේවා කියන එකයි මේකයි අතර වෙනස මොකක්ද? ඒක තමයි වඩනවා කියන්නේ. තේරුණානේ? අපි අමාරු වෙලා තියෙන්නේ මේ වඩන්න ඕන ධර්මයක් කියලා දැනගෙන තියෙන විපස්සනාව. වඩන එක නෙවෙයි අවබෝධ කරගන්න. නෑ, මට්ටම් කියන්නේ මෙහෙමයි. බුදුහාමුදුරු දැන් පෙන්නන්නේ මේකට සුදුස්සෙක් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. සුදුස්සෙක් නම් සීලය කියන එකෙන් ඉහළට යන්න ඕනේ. සම්මා සමාධිය ලැබෙන්නේ. තේරුණානේ? දැන් නිකන් සමාධියක් තිබ්බත් කරන්නේ වඩන එක. දැන් ධාන වඩනවා නේද? ඒ කියන්නේ එතකොට සංකප්පය තමයි මේ ධානය. නීවරණ ටික අහක් කරන ධාන නිමිත්ත ඒක අතර රින්ගනවා. මේක වඩනවා. එතනින් පිටිපස්ස පේන්නේ නැහැ. එතනින් එහා මොකවත් නැහැ අපි. ඒක හිර වෙනවා. නෑ නෑ. සම්මා සමාධියට ආවොත් අපි යොමු වෙන්නේ අර මේ වඩන ධර්ම වලටයි. යොමු වෙනවා. ඔව්, ඉබේ වෙනවා. සම්මා සමාධිය නැති එකයි අපි තියන අඩු. හැබැයි යොමු වෙලා මේ වඩන්න ඕන ධර්ම ශ්‍රණික වෙන්නේ නැහැ. මේක වැඩි යුතු කාල ගොඩක් තියෙනවා. ඒකින්ද අර පේනව නේද අර කොට්ටිල හාමුදුරුවන්ට දීපු උපදේශක් අනු තියෙන්නේ කොහොමද මේ විපස්සනා වඩන්නේ කියලා අහනවනේ ත්‍රිපිටකයේ දන්නේ හාමුදුරුවනේ කොට්ටිල හාමුදුරුව කියන්නේ. උගුර 500ට ගන්නකො. බුදු හාමුදුරුවෝ දොස් කියනකොට හිතුවා මම මට මේ දොස් කියන්නේ බුදු හාමුදුරුවෝ. මේ ධර්මයේ මං 500කට උගන්වනවා. ගෝලයේ 500ක් ඉන්නවා. මෙච්චර සාසනයට සේවයක් කරන මටම බයිනවා. මොකද්ද මගේ අඩුව කියලා බැලුවා මං කොච්චර වැඩ කරා මම මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න නෑ. රෝවාන් වෙලාවක් නෑ. තේරුණා නේද? දැන් මට ලැජ්ජා හිතිලා මේ කියන්නේ බුදුහාමුදුරු මගේ හොඳට මං ඉක්මනින් ගිහින් මේ ධර්මයේ ප්‍රගුණ කරගන්න ඕනේ. ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ කියලා කැලේට යනවා. ගිහිල්ලා අර හාමුදුරු කීප නමක් ඉන්න ආරණ්‍යකට ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ ඇහුවත් මෙයාට ගියා දෙන්න කැමති නෑ. මොකද මාන්නේ එච්චරට. ඇයි මෙයා ධර්මයේ දන්නවනේ. ඉතින් කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්නේ? ඔව්, පොට්ටිල. ඔව්. එතකොට පොට්ටිල හාමුදුරන්ට ඒ විදිහට ගිහිල්ලා අන්තිමට ඔහම ඒ ආරණ්‍යෙම ඉඳලා තියෙනවා 39ක්. අන්තිම එක්කෙනා ළඟටම යනවා. අන්තිම එක්කෙනා 7 අවුරුදු රහතන් වහන්සේ කෙනෙක්. එයා කල්පනා කරනවා මෙච්චර දක්ෂ ගුරුවරු මේක ඉන්නේ ඇද්දී මේ හාමුදුරුවයි මන් ළඟට එව්වේ. එයාට හිතෙනවා මේ ආගේ මේ තියෙන මහාන් තත්ත්වකම හින්දාමයි මේ එව්වේ. දැන් මට තියෙන්නේ ඒක ගලවන්නනේ. ගුරුවරු මට දුන්නේ මේක තමයි කියලා හාමුදුරුවන්ගෙන් උපදෙස් ඉල්ලුවා කියනවා. හරි, මං උපදෙස් දෙන්න. හැබැයි මට කීකරු බව පෙන්වන්න. ඒක කීකරු වෙන්න මොනවද ගහන්දේට කරන්න ඕනේ? එහෙනම් ඔයා මඩ වලට බහින්න ඕනේ ඉස්සෙල්ලා. දැන් බහින්න. ඇති ඇති කියලා නැගිට්ටෝලා කියන්නේ මොකද්ද? බොහොම සරල දෙයක්. මෙච්චරයි මේකේ තියෙන්නේ. කුඹසක් තියෙනවා. ඒකේ ගුල් හයක් තියෙනවා. ඔකේ තලගොයෙක් ඉන්නවා. මේ තලගොයා අල්ල ගන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා අර පොට්ටිල හම්බුරංගේම අහනවා. එතකොට කියනවා අයියා මේකට සුදුසු විදිය ගුල් පහක් වහලා දුම් ගහලා අනිත් ගුල දිහා බලයි. තේරුණාද? දැන් ඔන්න ඔය ගුල් පහක් වහලා එක ගුලක් අරගන්න එක තමයි සම්මා සමාධිය. තේරුණා නේද? හැබැයි බලයි ඒ එතකොටම ශ්‍රණීන් කොට්ටිලහම රහත් වෙන. මෙයාට එතකොටත් ඒ ඉඳගෙනම ඒ දේ කර හැකියි. මොකද මේච්චර දන්නවා ධර්මයේ. මේ ධර්මයේ දැන ගැනීම හානියක් කියන එක නෙවෙයි කියන එකටත් සාක්ෂියක් මේ. තේරෙනව නේද? එච්චරට දන්නේ හින්දා මේ මොහොතෙම අර හිතෙන්ම අර දැන් ඉන්ද්‍රියන් වලින් ආවට යාට හැකියාව දිනවා මානසිකව ඒ ඉන්ද්‍රියන් ගැන අවධානය යහ කරම මේක ඉවරයි. එතකොට ඉබේම තනි ඉන්ද්‍රියකට අවධානය දීලා අර කියන විදිහේ දැන් විපස්සනාව ගැන ඒගොල්ලෝ yaad නැහැනේ. ඉතින් ඒකින්ද තනි ඉන්ද්‍රියට අවධානය දීලා අර සම්මා වායමේ වැඩෙන. වැඩෙන හැටිය රහත් වෙනවා. හැබැයි අපිට මේක තුල බලා ඉන්න කාලේ දැන් අයම පහක් වහගත්තා කියන්නකෝ. පහක් වහගත්තේ දැන තමයි මං කිව්ව විදිහට අර මනෝ විඥානයේ උත් ආස්වාසය ආහක් කරගෙන අයට දැනෙන එකේ අර කම්පන චංචල භාවයේම අවධානයෙන් ඉන්න එක. මේ අවධානයෙන් හිටිය යුතු කාලය මෙච්චරයි කියලා කාටවත් කියන්න බෑ. තේරුණා නේද? ඔන්නෝතෙන්ට ගිහිල්ලා තමයි අර ඉස්ගෙඩිය හිතන්නේ දැන් මටත් පැන්න නැگی මං මගේ ඉන්ද්‍රිය වැඩිලා ගොඩ පැන්නට කමන්නේ නැහැ. එතෙන්දි තමයි ඉස්ගෙඩිය පරස්සම් වෙන්න ඕනේ. තව මම මේක දිහා බලා ඉන්න ඕනේ. කොට්ටිලහා අඳුරු මොහොතෙන් දැනගත්තාට මට අවුරුදු කීයද කියන්න බෑ. එතන තේරුණානේ. ඒක හින්දා ඒ බලා ඉන්න කාලයේ පරිස්සමෙන් ඉස්සරහට යන්න ඕනේ. එතකොට හැබැයි මෙතන මේ කාලය කියන්නේ බොජ්ජංග වැටෙන කාලය. බොජ්ජංග ධර්ම වල ඉන්නේ. යාට ඒ වෙනකොටත් තියනවා මේ ධර්මයේ පිහිටක්. අනික් අය වගේ නෙවෙයි. අමාරුවෙන් කරන දෙයක් නෙවෙයි මේක. මේක ඇතුලේ බොජ්ජංග වල තියනවා ප්‍රීති සම්බොජ්ජංගයයි පස්සත්ති කියලා සම්බොජ්ජංගය. මේ දෙක තියෙන හින්දා මේ තැනකට භවනා කරපු අයට ඕනනම් දවසම භවනා කරයි. මේක කර හැකි දවස. තේරුණාද? විවේක තියනවා නම් දවසම කර හැකි තමන්ට ඒක වෙහෙසක් නෙවෙයි. ඒක නිර්ආමස ප්‍රීතියක්. ඉතින් ඔය පැත්තෙන් යනවා නම් ඕක තමයි ගමන. නෑ නෑ 70 80 60 න් දකින්නවා කියන්නේ සම්මා වායාම නෙවෙයි. ඔව් ප්‍රඥා කියන එකනේ 70 80 60 න් දකින්න තියන්නේ අපිට දැන් වෙනකොටත් මේ අංග 8ක් නේ අපි කතා කරේ. වාචා කම්මන්තා ජීව දන්නවා අපි දැනට. වායාම සතිය සමාධිය වඩනවා අපි හොඳට. ඕකනේ භාවනාව කියන්නේ. එතකොට නොදන්න රහස් දෙක මොකද්ද? සංකප්පයි ditthiyai. සංකප්පයයි ditthiය හැටි දැන ගැනීම තමයි යථාභූත ඥාන. ඒක තමයි සිදු වෙන ක්‍රියාවලිය. ඒක තමයි අපේ සත්ව ස්වરૂපය හඳුනගන්නේ තැන. ඔව් යෝනිසෝ මනසිකාරය කියන්නේ ওই ටික ඔක්කොම එක වචනකින් ගත්තා. සම්මා වායාමයේ කියන්නේ යෝනිසෝ මනසිකාරය. නෑ ධර්මතා 100ක් ආවක් කමන්නේ මේකට. මෙහෙම නෙමෙයි හිතන්නේ. මෙතනින් කරන්නේ මොකක්ද කියලා. තේරුණා නේද? දැන් අපිට ධර්මතා කොටස් වලින් වචන වලින් බේරන්න බෑ. මේකේ අපි ඉගෙන ගන්න ඕනේ දැන් අපි භාවනාවක් කරන ආස්වාස පාස්වාස කරනෝ නම් සම්මා වායම් මොකද්ද? ආස්වාසේ අවධානයෙන් ඉඳීම එතකොට පළවෙනි වීර්යය. අවධානයේ කැඩුනොත් නැවත අවධානයට එීම දෙවෙනි වීර්යය. අවධානයෙන් ඉන්නකොට මොනවා හරි ප්‍රතිචාරයක් තියෙනවා නම් ඒක කුසලය. අලුත් උපදින කුසලය. ඒක වඩා වර්ධනය කර ගැනීම හතරවෙනි වීර්යය. තේරුණා නේද? දැන් අපි වෙන විකාර කරාට හරියන්නේ නැහැ. අපි තියෙන්නේ මෙහෙමයි. අපිට වර්ධින මෙන්න මේ වගේ තැන්වල. ඔන්න සම්මා වායාමයේ කරන්න ගිහිල්ලා භාවනා කරනවා. දැන් භාවනා කරනකොට පැයක් පැය භාගයක් භාවනා කරනවා කියමුකෝ. දැන් ඉතින් මොහොම ඉඳගෙන ඉන්නවා. පැය භාගෙම කරන්නේ කොණ්ඩ කෙලින් කරගෙන ඉන්නේ. හරි නේද? ඒ අමතරව ඊට අමතරව තමයි එතකොට වායාමයක් තියෙන්නේ හුස්ම ගැන අවධානය. එතකොට වායාම දෙකක් ප්‍රබලව අපිට ඇවිල්ලා තියෙනවා. පළවෙනි වායාම කොණ්ඩ කෙලින් කිරීමේ වායාමය. තේරුණාද? දර සම්මා වායාමයේ නෙවෙන්නේ කොන්ද ගලින් කිරීමේ වායාමය. එතකොට අර ආස්වාසය ගැන අවධානයෙන් ඉඳීම තමයි මෙතන සම්මා වායාමය. එතකොට අර දේවල් අපෙන් අහක් වෙන්න ඕන. පළක් අය දැන් කට වහගෙන ඉඳිනු. බොහොම මාරුවෙන් වහගෙන ඉන්නවා තද කරගෙන. ඉතින් තද කරගෙන කට වහගෙන ඉන්නවා කියන්නේ මයනම්. තේරුණාද? දැන් එන්නේම මේ අපිට ඕන මේ එක එක ඉන්ද්‍රියෙන් ඇති වෙන වායාමයේ අපි බදු දීලා හුඟක් ජාති වලට. ඒ අතරයි මේ භාවනාවේ සම්මා වායාමයට කොටසක් යොදවන්නේ. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ අපි බදු දීපු ටික අහක් කරන්න. ඒ කාලේ. එතකොට අර පූර්ණ වායාමය අර අවධානයට තියෙන. එතකොට තමයි සම්මා වායාමෙට එන්නේ. නැත්නම් අපි හුඟක් වෙලාට ඉඳගත්තු වෙලාවෙ ඉඳලා වෙන වෙන වායාම. තේරුණා නේද? ඇඟිලි මෙහෙම ඉන්නවා. මේක ඉතින් තද කරගෙන ඉන්න නිකන් වෙන්නේ. මොහොතෙන් මොහොත මේකට වායාමයක් ඕන. තේරුණා නේද? මොකක් හරි පොතකින් හරි කොහෙන් හරි අපි එකකට අපි දැඩිව එලකලාට දැන් ඊටත් වැඩිය අමාරු වායාමයේ තමයි දැන් සම්මා වායාමයේ නෑ නිවන් දෙකීමේ වායාමය. පැය භාගයක් ඉඳගෙන ඉඳීමේ වායාමයක් හිතේ තියෙනවා නම් ඒක වෙන වායාමයක්. සම්මා නෙවෙයි. සම්මා එක්ක ඒවත් තියෙනවා. දැන් කවුරු හරි භාවනා කරන්නේ නිවන් දකින්න නෙවෙයි. නමුත් ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ සම්මා වායාමෙ නෙවෙයි. සම්මා වායාමයේ බුදුහාමුදුරුවෝ කියන විකටම යන නූපං අකුසල නූපදීන්න. නැතු නිවන් දකින්නවා කියලා විශ්වාසයේ ඒ කියන උත්සාහයේ ඉන්න එක සම්මා වායාමයේ බදු දීලා. තේරුණා නේද? ඔන්නඔහම දේවල් වලින් තමයි මේක අපි කැඩෙන්නේ. නැතු මේ කරන්න බැරි දෙයක් නෙවෙයි. අපි විසින්ම අපේ දේ සාර්ථක කරගන්න නැතු තව ගොඩාක් මේ ගොඩාක් ඉල්ලගෙන යනවා. ඒවත් උස්සගෙන යනවා. ඒව හොය හොයා හක් කරා. එතකොට ඔය වායාම ඉක්මන්
වෙනවා.
ඔව් වංචනික ධර්ම විදිහට තමයි එන්නේ. අපිට ඒකට වංචනික නැහැනේ. අපි ඉස් ගෙඩිය. ඒ හිඳා ඒවා හරි හොඳයි ගෙමියම්ම කියන ඒවා අපි පිළිගන්නේ. තේරුණානේ? ඒක තමයි අපිට වෙන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ වෙන වෙන දේවල් අපිට එකතු වෙනවා. ඔව්.
නේ
කැමැති අකමැති කියන්නේ වෙන වායම්. ඔව් මනස වෙලා. මනස සම්බන්ධ වුණොත් තමයි කැමැත්ත හෝ අකමැත්ත කියලා තීරණය එකට එන්නේ. දැන් අපි උත්සාහ ගන්නේ වේදනාවේ හුදු විදි ඒ කියන්නේ වේදනාවේ ඇති නැතිවීම විතරක් වෙන්න ඕන. හොඳ දෙයද නරක දෙයද කියලා නෙවෙයි ওই වේදනාව දිගට තියෙන්නේ. කයේ නම් දැනනකොට එක එක විදිහට කම්පන මේක ඇති වෙන්නේ වේදනාව කියන්නේ. මේ කම්පන වල එක එක දැන එකක් ඇති වෙනවා වෙන තැනක ඇති වෙනවා අන්න ඒකට නිකම්ම ප්‍රතිචාර නැතුව අපි අහක ඉන්න කෙනෙක් වගේ බලා ඉන්නවා. ඔන්න ඔතකොට එන්නේ එක තමයි විපස්සනා. ඔව් අවධානය බලන් ඉන්නවා කියන්නේ මෙතන අවධානය මේ බලන් ඉන්නවා කියන වචන ටික ගැලපෙන්නේ අර වායාමයයි සතියයි වඩන ධර්ම ටිකට තමයි මේ කතාව අපි කියන්නේ මේකයි වෙන්නේ අපි නේද එතකොට මේ අවධානයෙන් ඉන්නකොට අර වේදනාව පුරුදු වෙනකොට ඉස්සෙල්ලා නරක වේදනාවක් දැනනකොට අපි කලබල වෙනවා හොඳ වේදනාවක් දැනුණා කලබල වෙනවා පස්සේ කාලයක් මේ ශික්ෂාව දිනු වෙනකොට ওই දෙක උපේක්ෂා තේරෙනව නේද ඒක වෙන්නේ අපේ ක්‍රියාකාරීත්වයට එදිච්ච කාලය අනුව පුහුණුව අනුව නැතුව එකපාරින් කරන්න බෑ ඒකයි අර ඉස්ගෙඩිය වැඩිෙන්න ඕනේ කකුල් හැම කාලය ඉස්ගෙඩිය කාලේ අපිට ඕනේ ඉක්මනින් උඩට යන්න දැන් ඒක වෙනම ආයක් දැන් හරියට වඩා ගන්න ඕනේ දැනගෙන වඩා ගන්න මේ බොජ්ජංග ධර්ම තමයි වැඩින්නේ මේක තමයි රහස බොජ්ජංග ධර්ම ටික වැඩුණොත් එයා ඒකට දක්ෂ වුණොත් හඳුනගත්තොත් ඕකේ ඔయిత හැවැර දෙයක් නැහැ. තෝවාන් උනච්චරන්න තියෙන අර ටික වැඩේ. ආය වෙන බොජ්ජංග භාවනා කියලා જાතියකුත් නැහැ. අන්න ඒක හොඳටම මතක තියාගන්න. මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරනවා කියලා ඉන්ද්‍රිය භාවනා කියලා જાතියක් නැහැ. බල ධර්ම දියුණු කරන්න කියලා වෙනම බල ධර්ම භාවනාවක් නැහැ. බොජ්ජංග ධර්ම දියුණු කරන්න කියලා බොජ්ජංග භාවනාවක් නැහැ. මේ සියලු භාවනා වල ලැබෙන ප්‍රතිඵල මේ කියන්නේ එහෙම නැතුව වෙන විශේෂ දෙයක් කරන්න නෑ ඕකේ. කරන්න දෙන්නේ ඔයගොල්ලෝ දන්න පොඩි ඔය කායાનුපස්සනාවේ ආස්වාසය ගැන දන්නෝ නේද කරා පොඩ්ඩක් විනාඩි 5ක් මේ තත්පරයෙන් උත් හරියන තැන් ඇති එහෙම වෙලානේ ඔය ඉස්සර මිනිස්සු කොහොම නිවන් දැක්කේ දැන් අපිට තියෙන්නේ එහෙම නෙවෙයිනේ ඒ කියන එක වුණත් අපේ දෘෂ්ටියකට අනුව අපි අර්ථකථන කරගන්න ඕනේ අපි දන්න පොත අනුව ඒක හින්දා හරි දේ කිව්වත් අපිට බෑ ඇහුවත් බෑ අපි ඉන්න අද 21 වෙනි සියවසේ ඒකයි මේ තියෙන්නේ එතකොට මලපොතේ අකුරක්වත් බැරි කාලෙක නම් අපිට මිට වැඩි වාසි වෙන්නේ වැඩි කියන එක තේරෙනවා නේද මොකද දැන් අපිට හිතේ අපි වායාම සති සමාධිය ඉගෙනගෙන තියෙන්නේ මේ හුඟා ඉගෙන ගන්නනේ ඉගෙන ගත්තා කියන්නේ ওই ටික ප්‍රයෝජන ගන්න. ඔව් ඒකෙන් ගත්තේ ටිකක් අපි ළඟ මේ කරකෙන කොච්චර. ඉතින් අර සරල දෙයට යන්න අමාරුයි. ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඔව් නෑ 29න් පස්සේ තියෙන්නේ මොකද්ද? පටන් ගන්නෙ සම්මා දිට්ඨි. අන්න එතකොට තමයි මේ දැන් අපි තමයි කායानुපස්සනාවේ අපි ඉන්නේ කායानुපස්සනාව අපි කරන්නේ ආස්වාසය කියලා පාස්වාස භාවනාව. එතකොට ඒක තමයි මේ පටන් ගන්න. මේක හරියට දිගට වැඩිලා යනකොට මේ අරමුණ හරහා අපි ළඟ මානසිකව ගොඩ නැගෙන ධර්මතා ටිකක් තමයි කියන 29. ඊට පස්සේ ඇතිවන මේ කෑල්ලම ඇති වෙන අනික් මානසික ධර්මයේ තමයි දිට්ඨිය. මොකද ඊගාව අරමුණේ. නෑ මෙහෙම. ඔව් දැන් එතෙන්දී අර ඔය කියන්නේ ප්‍රඥා සීල සමාධි එක හරියයි කියලා හිතන්නද? නෑ ඒක නෙමෙයි වෙන්නේ. මෙහෙමයි. එක අරමුණකට එන්නේ එක අරමුණක් හරි ඇහැට පේනවා කිව්වම හරි කයට ස්පර්ශෙන්නේ මේ යන්නේ දැන්. කයි ස්පර්ශයන්නේ මේ අරමුණු වෙන්නේ. අනික් අරමුණු අහ කරලානේ. මේ ස්පර්ශය හරහා ගොඩ නැගෙන අංග 8. තේරුණා නේද? ඒ අංග 8ේ අවසාන සමාධියේ ඉන්නේ. ඒ සමාධියෙන් දකින්නේ ඒ මොහොතේ ඇති වෙච්ච දිට්ඨියයි. ඊගාව අරමුණෙන් නෙමෙයි. ඔන්නෝගයින සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඊගාව එකේ දකින්නවා නම් ප්‍රඥා සීල සමාධි. තේරුණාද? නෑ මේ අංග මොනවා හරි කෑ මොකක් හරි මැෂින් එකකින් එක සැරේ එළියට දානවා කෑලි 8ක්. දැන් කෑලි 8ේ අවසාන එක තමයි අවසාන කෑල්ලේ තියෙන කොටසක් තමයි බොජ්ජංග ධර්ම ටික. හරිනේ? ඒ කියන්නේ උපේක්ෂා සම්බොජ්ජංගයේ දක්වා දිනුනේ. ඒකෙන් දකින්නේ අර මුල් ඒ වතාවේදී එළියට දාපු පළවෙනි කය. මෙච්චරල හැංගිලා හිටු. දිට්ඨිය. ඊගාවතාවේදී එක නෙමෙයි. ඔච්චරයි. මේක ඉතින් මම මේ කිව්වේ නිකන් චිත්‍රය. ඕක තමයි ඔය කියන ධර්මය. දැන් අපිට ගොඩක් අයට වැරදිලා මෙහෙම යනවා. ඉතින් ඒකෙන් අවාසියක් තියෙනවා කියන එකයි මම මේ කියන්නේ. මෙහෙම ගිහිල්ලා අපි යන්න හිර වෙන තැනක්
තියෙනවා.
ඔව්. ඔව්. වෙලා අලික් එකේදී වෙන 29ක් එන්නේ අර වඩන හින්දා ඒක සමාන වෙනවා. වඩන එකේ තේරුම මුල්ලේ පළවෙනි එකේදීත් ඒකම තිබ්බා දෙවෙනි එකත් ඒකම ගන්නවා. වෙනස් නොකර. ඒ
29
යන ජනතත් එක්ක පත් කරගෙන දීප්තියේදී අපි ඇත්තටම පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම හැම මොහොතකම නිවන් දැක්කේ. ඒ කියන්නේ හැම මොහොතකම හැම පෙනීමකම හැම ඇසීමකම නිවන තියෙනවා. තේරෙනව නේද? එතකොට ඒකයි නිවන් දකින්නවා කියන එක ඒ ශනේම වෙනවා කියන්නේ. එතකොට ශනිකෝ බණ අහලා නිවන් දැක්කේ. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක වැරදි කියන එකක් හිම නෙමෙයි මේ කියන්නේ. තේරෙනව නේද? ධර්ම සාකච්ඡා කිරීම ඔයගොල්ලෝ කරනවා මේකත් නිවන් දකින්න පුළුවන් ක්‍රමයක්. හැබැයි ඒ මොහොතේ නෙවුණත් ශනිකෝ ඕකම තමන්ගේ මේ විදිහට මේක මහා වේගයෙන් සිදු වෙන දෙයක් නේ. ඒක ඉතින් ඒ කල්පනා කරනකොට ධර්මය ගැන සිහි කරනකොට සිදු වෙන්න පුළුවන්. නමුත් අපිට හැමෝටම පහසු ලේසි මේම වෙන්නේ නැහැ නේ අපේ තියෙන මේ අපිට තියෙන අද තියෙන මේ 21 වෙනි සියවස කියලායි මම කියන්නේ මේ. මේක තමයි මෙතන තියෙන ප්‍රශ්න තියෙන්නේ. අපි මොකද දැනුම් සම්භාරයේ ඉන්නේ. ඒ උඩ අපිට අපේ සරලකමක් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ මේ පහළ වෙනකොට ලෝකයේ තියෙන විශේෂත්වය තමයි මිනිස් සරල හැඟීම් අඩුයි. ඒ උඩ මේ කියන දේවල් බොහොම ලේසියෙන් තේරෙනවා. අපිට මොනවා හරි කිව්වොත් අපේ තියෙන අර මුල් දැනුම උඩ සංකප්පය අනුව ඒක කරකවන එක එක විදිහට බලනවා. අපේ දැනුමත් එක්ක සංසන්දනය කරනවා. ඒකින් හින්දා මේ වගේ කාර්යයක් වෙන්නේ අපෙන් ලේසියකට. ඒක නිසාම අපිට අද සුදුසු මේකට වැඩ පිළිවෙලා ගෙනියන එක සම්මා වායාමයේ කොහොම හරි හදන්න පුළුවන් විදිහට හදන එකයි. ඒකෙන් ජයග්‍රහණය වැඩි. තව මොකක් අහන්න එහෙම තියද? නෑ වෙන ඒවා ගන්න නැතුව එතෙන්ට යන්න ඕනේ. සංසිඳනවා කියන එක තේරුම් ගන්න ඕනේ වෙන මහා අද්භූත දෙයක් නෙමෙයි. මේ කාය විඥාණයෙන් එතන ජෝඩු දාගෙන ගියා මනෝ විඥාණය කාය විඥාණය මේ ජෝඩුව දික්කසාදුනා එච්චර. ඕක තමයි කියන ඔය කතාව. එතකොට හරිනේ. එතකොට කාය හැබැයි අරකට කැමති වුණොත් කාය අහක් කරගෙන අරය රජ කරනවා. රජ කරොත් ධ්‍යාන. සමතේ දුවන්නේ. ධ්‍යාන නෙමෙයි. ධ්‍යාන වලට ඉතින් සමතේ දිනු කරන්න බෑ. කොච්චර?
එතකොට මේ කයේ මොන කොටක් විදිනක් තියෙන්නේ?
ඔව්.
මේ 32 සාමාන්‍ය මේක හේතු කර 10ක් නිසා මේ 32 ඇතුළත යම් කිසි හේතුවක් තිබියුයි. මේක ඵලයක්
නෙමෙයි. ඇයිද ඒක හේතුවක් නෙවෙන්නේ? ඕනම එක හේතුඵලයක් කියන්නේ මුලදී හේතුවක් වෙලා ඒකම ඵලයක්. ඵලය ආයේ හේතුවක්. ඔව් ඉතින් දැන් ඔය ටික ඇති වෙන්න හේතු ටික තමයි දකින්න වෙන්නේ අර විපස්සනා. තේරුණා නේද? අපි කියන පොතේ ලියන විභාගෙට ලියන එක නෙමෙයි. ඒක සංකප්පේ වැඩ. දික්කියේ වැඩක් නෙවෙයි. දැන් අපි මේක සාකච්ඡා කරා මොනවා කරා සංකප්පේ බාරගත්තේ වැඩ. ඒක උඩ තියෙනවා. දික්කියෙන් මේක වෙන්නේ. දැන් මෙහෙම කරන්න පුළුවන් මේක සාර්ථක වෙනවා. දෙතිස් කුණක භාවනා කරන්න පුළුවන් ඒගොල්ලන්ට. තේරුණා නේද? මේව මෙනෙහි කරනවා. මොකද්ද මේ වැඩි? පැහැදිලිනේ. වැඩි වඩන දේ තියෙන සංකප්පේ. සංකප්පේ තමයි වඩන්නේ. හැබැයි වඩලා ටිකක් වෙලා අර විදිහට ගිහිල්ලා නිශ්චලව ඒව ගැන හිතන්නේ නැතුව දැන් අර්ධ වස්තුව මෙන්න මෙහෙමයි, පෙනහැල්ල මෙහෙමයි කියන්නේ වඩන්නේ. ওই ටික අමතක වෙන්න ඕනේ. අමතක වෙලා හුදු කයට සංකල්පනා විදියට දැන් මෙන්න එවන මේ කානිත්‍යයි වකුගඩුව අනිත්‍යයි මේ ඔක්කොම අනිත්‍ය දන්නවද කය නැහැ මේ හිතෙන් කරන දේවල් මේවා සංකප්ප. එතකොට ওই සංකප්ප සියල්ල නවත්තලා අර ටිකක් හිත දැම්පත් වෙලා තියෙන වෙලාවේ කයට කාය විඥාණය දැනෙන දෙයට යොමු වෙනවා කවුරු හරි අර දේවල් අමතක. එතකොට කයෙන් දැනෙන දෙයක් තියෙනවා. එතකොට හෘද වස්තුවක් කයෙන් දැනෙන්න බෑ. දැන් කය තුල හෘද වස්තුව තිබුණාට කාය විඥාණයට හෘද වස්තුවේ හැඩයක් දැනගන්නත් බෑ, වර්ණයක් දැනගන්නත් බෑ, මේක ජරාවක්ද කියලා දැනගන්නත් බෑ, හොඳ දෙයක්ද කියලා දැනගන්නත් බෑ. නමුත් කය තුලින් හෘද වස්තුව මොනවා හරි වෙන එක කම්පනයක් හෝ චංචලයක් දැනේ. කයට දැනෙන්නේ ඔච්චරයි. ආන්නේ කර හිත අවධානය තියාගෙන හිටියාම විපස්සනා කර්ණාණියද? එතකොට සමත භාවනාවකින් සම්පූර්ණ වෙන්නේ මෙහෙම මේ හතරට කොහෙන් හරි රිංගවන්න ඕනේ. අරක විතරක් ගියොත් සංකප්පේ නවතිනවා. ඔව්. අයින් වෙනවා කියන්නේ මේ බලෙන් අයින් කරන්න බෑ. ඔය කියන්නේ ශික්ෂාවෙන් අයින් කරනවා. හරි ශික්ෂාවෙන් අයින් කරනකොට කාය විඥාණයට තියෙන අවධානය දෙඩීව කරගෙන ඉන්න ඕනේ. තේරුණා නේද? එහෙම අයින් වීමකින් තමයි කාය අනුපස්සනා පටන් ගන්න. හරියට. පංච උපාදානස්කන්ධේ භාවනා කරන්නේ කොහොමද කියන්නේ? කරන විදිහක් තියෙන්නේ බෑ දැන්. එක එක ආය කරනවා, එක එක උපාසකම්ම කරන්නේ කොහොමද? අනිත්‍යයි දුකයි. එතකොට මේ කරුණේක සංකප්පේ වැඩ වැඩිම මගේ පංචස්කන්ධය අනිත්‍යයි කියලා හැම ආරමුණකම වඩන. තේරුණා නේද? මේ වැඩිම කියන එක අවබෝධයේ නෙමෙයි. ඔතනයි තියෙන ප්‍රශ්න. වැඩිම කියන්නේ සමාධි. ඔය සමාධිය දියුණු වෙයි. විපස්සනාවකට හැරෙන්නේ. ඔතන වැරදිලා තියෙන්නේ මෙහෙම තැන. පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම විපස්සනාවයි. දැන් ඒක වරද්දගෙන අපි පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියවීම විපස්සනාව කියලා මේ සංශෝධනයක් දාලා බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ. ඒකයි වෙලා තියෙන්නේ. පොඩි සංශෝධනයක්. ඉතින් කවුද වැරදි? ඔය වගේ ප්‍රශ්න ඇත්තටම අපි निराකරණය කරන්න වෙයි. ගියොත් නම් කවුරු ළඟට යන්න වෙයිද? මෛත්‍රී බුදුහාමුදුරුව වෙනකම්ම ප්‍රශ්න ගෙනියන්නේ. නේද? දැන් ඇයි ඉතින් වෙන කවුරුවත් නැහැ නේ මේ වගේ කියන්නේ. දැනීම කියන්නේ දැනීම නෙවෙයි, දැනීම සිදුවෙන දිහා බලයි. ඔව්, දැනීම කියන එක විපස්සනාව කියලා ගන්න වරදුනෝනේ. දැන් එහෙම බලයින්ද බෑ අපිට මේ මේ ඉස්ගිරි තත්ත්වයේ දැන් ඉන්නේ මොහොම පහල. තව වරල් තියනවා තව. තේරෙනවා නේද? මේ පොඩි කකුල් එන්න ඕනේ. මේ විදිහට යන්න නම් අර විදිහට ඇති වෙන්න ඕනේ ඉන්ද්‍රිය ධර්ම ටික අපි ළඟ. මේ මේ වාකට යන්න. බොජ්ජංග ධර්මෝලෙදී තමයි බලයිනීම කියන එක අපිට තේරෙන්නේ. අපි එතකන් අර ටික වඩවන්න ඕනේ, දියුණු කරන්න. නැත්නම් අපි බලයිනේ අපේ බැල්ම තියෙන්නේ මොන බැල්ම තියෙන නීවරණ හරහා නැත්නම්. නීවරණ ටික යට වුණොත් තමයි මේ බැල්ම සාර්ථක බැල්මක් වෙන්නේ. එහෙම එකක් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අමුතුවෙන් හිතන්න එපා මම මේ කියපු ඒවා එහෙනම් අපි කරන එක වැරදි ඇති මේක ඔය හාමුදුරුවෝ කිව්වේ වෙන දෙයක් කියලා. මං කිව්වේ ඔයගොල්ලෝ කරන එකම තමයි මේ. තේරුණා නේද? පොඩි පොඩි තැන් තියෙනවා නම් මේකේ Tamanට හිතෙන්නේ නැති තියා ඒක එහා මෙහා කරන සීරු මාරු කරගන්න එකක් තමයි දැන් කරන්න තියෙන්නේ. නැතුව වෙන මොකක්වත් නැහැ. මේ මේ යාන්ත්‍රණය කිව්වේ මම. වේදනාව ඇති වෙනවා නැති වෙන හැටි දකින්න ප්‍රතිචාර නැතුව දකින්න බෑ. බොජ්ජංග නැතුව තේරුණානේ. දැන් දකින්න බෑ. එහෙනම් බොජ්ජංග ධර්ම දියුණු වෙන ක්‍රියාමාර්ගයක් මුලින් කරන්න ඕනේ. දැන් අපිට ගොඩට පනින්න බෑ. ඉස්ගෙඩියමයි ඕක තියා මතක තියාගන්නකෝ. ඉතින් එහෙම ගියාම හරි ඉස්ගෙඩියට කකුල් එයි නෑ, විදිහින් ඉන්නේ නෑ. පෙනහැල්ලත් එයි. පෙනහැල්ල එනවා කියන්නේ මේ බොජ්ජංග වැඩෙනවා කියන්නේ. එතකොට ගොඩ පැන්නේ. ඔව්, සම්මා වායාමය. මෙතන ප්‍රබලම දේ සම්මා වායාමය. සම්මා වායාමයේ අනික සීල කොටස් වලට ඔයගොල්ලෝ කිසිම මොකක් කරන්න ඕනේ ඔය ඇති. මේ ඉඳගෙන ඉන්නේ හොඳට සීලය තියෙන ඉඳලා. හැබැයි ගෙදර ගිහින් පන්සිල් කඩන්න එපා. ඒක හරියන්නේ නැහැ. එතකොට අර වායාම කැලේ යනවා. වඩන්න බෑ. පන්සිල් ආරක්ෂා කරගෙන ඉන්නනම් අපිට ඇති මේ වෙලාවේ. එතකොට සාමාන්‍ය පරිසරයේදී සීලමත් ජීවිතයක් බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ ඒකමනේ. ඉතින් අපි වායාමයක් අපි ඉහළටම තියෙනවා. දැන් වායාමයේ තියෙන හින්දා තමයි අපි මෙච්චර මේ දක්ෂ වෙලා තියෙන්නේ මේ ලෝකේ. මේ උපාධි දෙක තුන ලැබිලා හොඳ සල්ලිකාරය වෙලා තියෙන්නේ මේ වායාමයේ සතිය සමාධිය කවුරුහක් ගන්න නැති විදිහට ප්‍රයෝජන අරන් දිනු කරලා තමයි. හැබැයි ඒක එකක්වත් සම්මානයි. ඔච්චරයි. දැන් ඒ කියන්නේ ඒ දක්ෂ කෙනාට පුළුවන් මේක සම්මා බව හඳුන කොහොමද සම්මා කරන්න කියලා අහලා සම්මා කරන්න. ඒකෙහිඳ බුදුහාමුදුරුවෝ මේකට දෙනවා මංගල සූත්‍රයේ බාහු සච්ඡංච සිප්පංච ඒතම් මංගල මුත්තම. බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැන ගැනීම මංගල කාරණයක්. මොකද මං කියන මේ සම්මා වායාමයේ තේරෙනවා. මොකද යාවා මේකෙන් වැඩ අරන් තියෙනවා. වායාමයේ සතිය සමාධි. එතකොට බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැන ගැනීම කියලා එදා දැනගත්තේ මොකද්ද? උපාසකම්මල දැනගත්තේ උයන්න ගොතන්න. ඒකත් ලොකු ශිල්පයක්. ඕක දැනගන්න වායාමය සතිය සමාධිය ඕනේ. ඔයගොල්ලෝ ගෙදර කුච්ච ගන්න නැතු උයාගන්නේ ඔය වායාමය සතිය සමාධිය යොදවගෙන තමයි. වෙන කොහොමද? ඉතින් ඕක දැන් ඒක සම්මා නෙමෙයි. සම්මා කියනකොට මේක වෙන විදිහකට බුදුහාමුදුරුව කියන විදිහට හරවන්න. මේ හරවන විදිහ තමයි මේ කතා කරන්නේ. තේරුණාද? නෑ ඔව් මේ දැන් ඇතිනේ වෙලාව 11:05. එහෙනම් භාවනා අනිත් ටික කරමු. මොකක්ද කරන්නේ? ඔය හරි එහෙමනම් දැන් මේ මහත්යා කියන විවේකයේ කාලේ පහු වෙලා
ප්‍රශ්න තියෙනවා.
හා විවේකයෙන් පස්සේ එහෙනම් වෙලාව තිබුණොත් දැන් හරියට යන්න. ඔව් මොනවා හරි ඊට කලින් මොනවා හරි අහන්න
තියෙනවා නේද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් ධාතු මනස්කාරය ප්‍රගුණ කරනකොට අර මෛත්‍රී භාවනාවත් වගේ විදර්ශනාවක් හැරෙන්න ඕන.
ධාතු මනස්කාරය කරන දැන් ප්‍රගුණ කරනවා කිව්වම කරන ක්‍රම ගුරුකුල ගණනාවක තියෙනවා. මහත්යා කරන විදිය කිව්වොත් මට කියේ.
අමතකින් ස්වාමීන් වහන්සේ මේ දැකට මම දැනෙන්නේ සමගේ ශරීරයේ තියෙන කඩු ස්වභාවයක් දැන් මම පොළොට මේ හිතෙලා ඉන්න මෙතන තියෙන කඩු ස්වභාවයක් මේකයි. එතකොට ඒ වගේම මේ ශරීරයේ තියෙන කඩු ස්වභාවය තමයි මට පෙන්නේ රූප වලින් කඩු ස්වභාවය. ඒ වගේ ආකෘතිය වගේ තමයි තේරෙන්නේ.
හරි දැන් ඔය ඔක්කොම තියෙන සංකල්පය තේරුණානේ. මගේ සංකල්පනාවක් තියෙනවා, මගේ කකුලත් අද වෙනවා, පොළොවට ගැටලා තියෙනවා, මේක තමයි පටවි. මේ ඔක්කොම සංකල්ප. දැන් ඒකම විපස්සනාවට හරවන්න ඕන නම් ඔය සංකල්පනාව නවත්තලා සැබෑ කකුලට මේ නිශ්චලව ඉඳලා කකුලට දැනෙන්නේ මොකද්ද? තද ගතියක්ද, සිසිල් ගතියක්ද, කම්පනයක්ද, චංචලයක්ද? ඒ කාය විඥාණයට දැනෙන එකේ අවධානය ඉන්නේ. සංකප්පේ නවත්ත. දැන් සක්මන් භාවනාව කියන්නේ ඒක තමයි. සක්මන් කරනවා කකුලට දැනෙන ස්පර්ශේ කායයට ස්පර්ශ දැනෙන එකේ අවධානය ඉන්නේ. ඒක කෙලින්ම විපස්සනා සම්මා වායම. දැන් උතෙන්දිත් අරක කරනවා ඉස්සෙල්ලා සංකප්පේ නිශ්චල වෙනවා. මේ ශරීරයට දැනෙන එකක් අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න කායයට. දැන් ඔය හිතට දැනෙන්නේ කන්නේ ඔය කියන්නේ අපි. එතකොට විපස්සනා. නැතු අරකින් දැන් අපිට හිතේ මේක කරලා කවදා හරි මේ කය විනිවිදනේ යන්න පුළුවන් අන්වීක්ෂයක් අපිට ලැබෙන්නේ කියලා. ලැබෙන්නේ. තේරුණානේ. දැන් අපිට හිතෙන්නේ මේක මෙහෙම කරනකොට මේක කඩාගෙන ගිහිල්ලා අනික් අය විනිවිද යන ඥානයක් අපිට එන්නේ කියලා. එහෙම එකක් එන්නේ නැහැ. එන්දනම් කයේ කයට ස්පර්ශයෙන් එන්න ඕනේ ඥාන. ඒක හින්දා අපි දැන් අර සංකප්පය හක් කරලා කයට දෙනවා බාර. ඔව්. නෑ දැන් එතකොට මෛත්‍රී භාවනාවක් කරලා නෑ. එහෙම කරන්න දෙයක් නැහැ. ඔය එක ගැන අහගෙන බින්දුවක් අහනවා වගේ අහගෙන ඉඳලා තියෙනවා. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ නේ. නැහැ. මෛත්‍රී භාවනාවක් කරනවා නම් කරන්න ඕනේ සංකප්ප වැඩි කිරීමන්නේ. සංකල්පන ඇති කරනවා. ඒක තමයි සමතය. එතකොට ගොඩාක් ඒවා අහන්න ඕනේ නැහැ. මෙන්න මේක කියන්නකෝ. සියලු සත්ත්වය සුවපත් වේවා කියලා සී කරනවා. තේරුණා නේද? ඕක ඉතින් කැසට් එකක් දාගන්න ඕනේ නෑනේ. ඔය විදිහට සුවපත්තරක වේවා කියලා කියන්න ආය මොකව ඕනේ නෑ වෙන. සියලු සත්වයෝ කිව්වම සියලු සත්වයෝ කියලා සංකප්පේ දන්නවා මේ ලෝකේ ඉන්න සත්වයෝ කියලා. නැතුවද සමුනුත් එක්ක. ඕක දැනගෙන ඒක වඩනවා. මෙහෙම වඩනකොට අර වායාමයේ සම්මා වෙනවා. කිසි ගැටලුවක් නෑ. ඒකෙන් සම්මා වෙනවා. නූපං අකුසල නූපදිනවා ඒ සම්මා වෙනවා. එතකට මේක ඉහළට වැඩියා වෙයි සතිය සම්මා වෙන්නේ නැහැ. ඒ වායාමයේ සම්මා වෙලා සතිය සම්මා නොවන නිසා වෙන සම්මා සමාධියක් එකකින් එන්නේ නැහැ. දැන් එහෙම අයට මම කිව්වේ ටිකක් වෙලා එහෙම භාවනා කරනවා හොඳ නිශ්චලව ඉන්න පුළුවන් වෙනවා. කාය අර ඉස්සෙල්ලා කාය විවේකයෙන් ලැබෙනවා. ඒවා තමයි දැනගන්න ඕනේ. එහෙම එහෙම භාවනාව දැම්මට එක අරමුණක ඉන්න පුළුවන්. එක වායාමයක ඉන්න පුළුවන්. අන්න එහෙම දක්ෂ වුණාම ඒක අත්තරන ඔය සංකප්පයෙන් කරන වැඩි. අත්තරලා ඔයගොල්ලෝ කයට හිත යොමු කරනවා. රාවදානේ පුරුද්ද යොදවනවා දැන් මේ කයේ කාය විඥාණයට දැනෙන දෙයකට. මොනවද අහුවෙන්නේ කියලා හොයාගන්න. ඒ හොයාගන්න එකේ අවධානයේ ඉන්නකොට විපස්සනා භාවනාව වෙනවා. ඔච්චරයි බොහොම සරල දෙයක් කරන්න. භාවනා දියුණුව. අර අහගෙන හිටියේක භාවනාවන්නේ. නෝ. ඈ? ඉතින් කොයි අර මොකක් ඇහෙන එක තමයි දිට. ඇහෙන සද්දයක් ඇහෙනවා කියන්නේ දිට්ඨිය ඇති වෙනවා. ඒකෙන් සංකප්පය ඇති වෙනවා. හිතන එකක් පුළුවන් වුණා නම් අපි බොඩ. මේ වතුරේ නෑ. ඒකයි වෙන්නේ. මේක රහසක්. මේ රහස හොයන එක තමයි මේ ව්‍යායාම. දිට්ඨිය හොයාගන්න එක. දිට්ඨිය හදන්න බෑ. අවබෝධ කරගන්නත් බෑ, වඩන්නත් බෑ. මේක গুপ্ত දෙයක්. මේක গুপ্তයි හරියට මෙහෙම හිතන්නකෝ අපි මෙන්න එහෙම ආය වගේ. දැන් මේ ඈ
හිතින් දැනගන්න.
ඔව් හිතින් දැනගන්නවත් බෑ. මේක අවබෝධ කරනවා කියන්නේ බලා හිඳීමේ ලැබෙන දෙයක්. අපිට වෙලා තියෙන්නේ මෙන්න එහෙම දැන් කාසිප්පු හදනවනේ ගෝඩ හැලියක. ඕක ඇතුලේදී කවරේ එක එක જાති තියෙනවා. මේ ආශ්‍රව කියන්නේ මේ වගේ කන්නේ. ඕකෙන් දැන් බටෙන් එනවා කාසිප්පු. කාසිපු බොන මිනිහා දන්නේ අර ගෝඩ හැලිය දින જાති. බිව්වම සූර් වෙනවා. තේරෙනව නේද? ඒ වගේ එකක් තමයි අපිට ඇහෙනකොට අර කාසිප්පු හැලිය වගේ දික්තියක් තමයි තියෙන්නේ. ඒක දකින්නේ නැහැ අපි කවදා. ඕක ආශ්‍රව ගොඩක්. ඕකෙන් පෙරන ආශ්‍රව ටික තමයි සංකප්පේ තියෙන්නේ. ආශ්‍රව කියලා කියනෝනේ දික්තිය වලට. ඔය කියන කතාව ඕක තමයි. දික්තිය පේන්නේ නැහැ. ඒකෙන් ගලාගෙන එනවා જાතියක්. ඒකෙන් සංකප්පේ පෝෂණය වෙනවා. ඕක තමයි සිදුවිලා කාර්ය. දෙකොට දැන් මේ බුදුහාමුදුරුව ගෙනියන්නේ අපි අර දිට්ඨිය දකින මාර්ගය. හැම වෙලේම දැන් අපි මේ අර ඉස්ගෙඩි වගේ හින්දා දිට්ඨිය වහනවා සංකප්පය ඇතුළේ දින නීවරණ ටිකෙන්. දැන් මේ මොහොතේ අපි. දැන් මේක කවුරු හරි මේ නීවරණ හින්දා මේ වැඩේ කරනවා කියලා දැනගෙන දක්ෂක වෙලා ගුරුවරේ ඒ ටික දීවරණ ටික හක් කරලා දෙන්න ක්‍රමවේද භාවනා හදනවා. වැඩි ක්‍රම හදනවා. ඒක සම්මා වායාමය. එහෙම හදුවම නීවරණ ටික හක් වෙලා අර සංකප්පය තුළ පළපදියම් වෙනවා හදා ගන්න භාවනා ආරමුණ. එතනොත් අර ගෝඩ හැඩිය වෙන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ. දැන් ඉස්සෙල්ලා නීවරණ වලින් පේන්නේ දැන් හදාගත් එකෙන් පේන්නේ. ඉතින් ওই දෙකම වෙන්න නා සම්මා කියන්නේ සංකප්පයේ තියෙන නීවරණහක් වෙලා වෙන මොකක් හරි එකකින් හැදෙන්නේ නැති වෙන විදිහේ සමාධිය තමයි විපස්සනා සමාධිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. නෑ නෑ නිට්ටයයි කියලා ගන්න දික්තිය තියෙන හින්දා. අනිත් පැත්තට ඕක තියෙන්නේ. නෑ නෑ තියෙන හින්දා ගන්නවා ගන්න හින්දා තියෙනවා කියන ප්‍රශ්න තියෙන සංකප්පේ. මේක කතා කරලා විසඳන්න අමාරු වෙනවා. මොකද තර්කයෙන් ධර්මයේ ගන්න බෑ කියන්නේ ඕකයි. දැන් මෙන්න එහෙම දෙයක් තියෙන්නේ. මෙහෙම හිතන්නකො. දැන් අපේ ශාරීරිය වහලේ සිතේ. ඔක පිළිගන්නවද? සිත අනුව අපේ ශාරීරියේ වැඩ කටයුතු වචන කතා කරන්නේ සිත අනුව කියලා තේරෙනවනේ. කම්මන්ත ආජීව වායා ඔය ටික ආජීව මේ ශාරීරියේ කොටස් තුන දෙන වාචා කම්මන්ත ආජීවනේ. මේකේ වහලා හිතයි. මේ හිත කියන එක සංකප්පය. තේරුණා නේද? නමුත් සිත වහලේ ditthiye. Ditthiye හැංගිලා ඉන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. දැන් කය වහලේ සිතේ සිත වහලේ ditthiye. ඕක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. දැන් අපි මේ කය වහලේ සිතේ කියලා සිතය වලට එක එක ඒවා කරා හරියන්නේ නැහැ. ඒක කරන්න ඕනේ බුදුහාමුදුරු කියන විදිහට මේ ඒ සිතත් හරහා යන අර ditthiye දකින්න පුළුවන්. ඒක තමයි විපස්සනා කියන්නේ. ඈ එක එකවර තමයි. දැන් ඒක අරමුණක් පේනවා කියන්නේ ඔය අටම ඇතුළේ. අටම නිරුද්ධයි. ඒක වෙන විදිහ දන්නවා නම් අපි සම්මා සම්බුදු වෙනවා. තේරුණා නේද? ඒ කියන්නේ බුදුහාමුදුරු විතරයි මේවා දැක්කේ. අපිට කියන්නේ මෙහෙම එකක් තියෙනවා උඹලත් හොයාගෙන උඹලත් යොඩ. නැත්නම් හැමදාම මේ ලංකා. මෙහෙමයි දැන් අපි ඉන්න තත්ත්වයේ භාවනාවේ නීවරණ නම් සංකප්පේ පිරලා තියෙන තව අර රිදෙන කකුලට අවධානය තිබ්බම නීවරණ ඒකේ අයිතිවාසිකම් කියන්නේ යනවා තේරුණා නේද එතකොට වෙන්නේ රිදෙන කකුල නම් කකුල දිග අරපන් නැගිටමන් ඵලයන් කියන එක තමයි නීවරණ දෙන උපදේශය දැන් ඒකට අපි අහු වෙනවා දැන් එහෙම වෙලා බෑ ඉස්සෙල්ලා අපිට මොනෝහර ක්‍රම වේදයකින් එක අරමුණක ඉඳලා නීවරණ යටපත් වෙන තත්ත්වයකට අර ජීව විකාශන හරේ අර ටික කරගෙන ඉන්න ඕනේ. එහෙම වුණොත් අර දැනෙන වේදනාව විපස්සනාවට ගන්නවා. එතකොට ওই වගේ එකක් නෙවෙයි ඇති වෙන නැති වෙන එකක් තමයි පේන්නේ. දැන් තියෙන්නේ ඇති වෙන එකට ප්‍රතිචාර දක්වන එක. නීවරණ නැති වුණොත් ප්‍රතිචාර දක්වනවා. නීවරණ නැති වුණා ප්‍රතිචාර වෙනුවට ඒක දිහා බලා හිටියේ. ඔන්න ඔතෙන්ට යන්න ඕනේ. ඔය හැම තැනම තියෙන්නේ අර තව කකුල් නෑ ඒත් ගොඩට යන්න ඕනේ කියන ප්‍රශ්නේ අපිට. නෑ ඒ දිහා තහිතේ දැන් පුළුවන්. ගොඩට පැන්නේ කියන හිතනවා. නමුත් තව වැඩෙන්න ඕනේ අපි අර නීවරණ ටික යටපත් වෙනවා. ඒක අමාරුයි කියලා හිතන්න එපා. දැනගත්තම බොහොම ලේසියෙන් කරන්න පුළුවන් වෙයි. මේ අපිට ඇහුණන්නේ ඇහිලා නෑනේ මේවා. කතා කරලා නැහැ සාකච්ඡා වෙලා නැහැ කිහින් අපිට අලුත් දෙයක් මේක ඉතින් හැමෝම ගියා දෙන කතාව අම්මා තාත්තා ගියා දුන්නා නම් අපි මෙච්චර දුර ඉන්නේ නැහැ මෙච්චරට මේ කියන කේ ගිහිල්ලා තේරුණා නේද ඉතින් අවුරුදු 4500ක අපිට මේ ප්‍රශ්නේ තිබුණා ඔව් නෑ නෑ එහෙම 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 බෑ ඒ කය දැන් කයේ වහලෙන් කරගන්නේ සිත දොස්තරලා මේ අමාරුව තියෙනවා මේකට බෙහෙත් ගන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට දෙන සංකල්ප අන්නේ දැන් බෑව තියෙන්නේ සිතේ වහලෙන් කය දැන් ලෙඩ වලට බය ගන්නන්නේ කවුද දොස්තරලා නේද ආ ඒ කරන්නේ ඔය කියන කතාව තමයි බුදුහාමුදුරු නෙවෙයි නෑ සිත කියන දේ කය කරන එක නොකර ඉඳීම තමයි සීලය. මුලින් රකින්න පුළුවන් ඒකෙන් නොකර ඉන්නේ වෑන් තුනයි. තේරුණා නේද? අනික්ව රකින්න බෑ. තුන මොකද්ද? වාචා කම්මන්තාජ සම්මා ගාව ගන්න එපා බොරු උපාදිය. තේරුණා නේද? ඉස්සෙල්ලා අර ටිකකින් යන්න. වාචා කම්මන්තාජීව කියන එක රැක්කැකි. අන්න එතකොට සිතේ වහලේ කය වුණාට කයට පුළුවන් සිත අභිභවා යන්න. එයා ඕඩර් දෙනවාට කරන්නේ. ඔකට තමයි සීලය කියන්නේ. නමුත් සිතේ එක්ක තව යනවා වායාම සති සමාධි කියලා දේ ජාතෝ. ඒව රකින්න බෑ. ඒක තමයි දැන් අපි ඉඳගෙන ඉන්නවා. කකුල රිදෙනවා. රිදෙනකොට කකුල දිගහැරලා තියෙන්නේ නමන. වායාමයේ වෙනස් කරනවා. ටග්ග දැන් මොනවා හරි දකින්න හොඳ දෙයක්. ඒක ලබා ගන්න උත්සාහ කරනවා ඔය ආයම. රකින්න බෑ ඒක. ඒකේ රකින්නවා කියන්නේ ඒක ලබා ගන්න දුවන් නැතුව ඉන්න පුළුවන්. අලන්න නැතුව ඉන්න පුළුවන්. අනේ මට තිබුණා නම් කියලා හිතන්න නැතුව සංකල්ප ඇති කරගන්න නැතුව ඉන්න බෑ. ඒකයි වායාමයේ තියෙන ස්වරූපය. ඈ? ඔව් දැන් ඔක ලොකු දෙයක් නෙමෙයි බොහොම සරලයි වැඩි හිතන්න එපා මේ ලොකු සංකීර්ණ දෙයක් නෙමෙයි මම කිව්වේ. ඕක පොඩ්ඩක් හිතලා බලලා දැන් කොගල මහත්තයෙක් ආයෙ කතා කරන්න මේ මිනිස්සුනේ. එහෙම දැන් කතා කරපුවා මේක විසඳෙයි ටිකක්. දැන් නම් හොඳයි නේද ඉන්ටෝල් එක. එහෙම නම් ඔයගොල්ලෝ ඉන්ටෝල් එක ගන්න අපි අවසන් කරනවා. දැන් මම ආයෙ ඉතින් පුළුවන් දවසක එන්නම් කොනේ. ඔව්. දැන් මම එන්න ඕනේ නැද? මේ එහෙනම් හැමෝම සාකච්ඡා වුණා මේ ධර්මයේ සාකච්ඡා කරා විතරයි වෙනදා අපි භාවනා කරනවා අද ටිකක් වැඩියෙන් වෙලාව ගියා කොහොම වුණත් කවන්නේ ඔයගලන්ට වැදගත් දෙයක් ප්‍රකාශ වුණා කියලා මම හිතනවා ඒකෙන් යමක් ගන්න බලන්න උත්සාහ කරන්න ඔය කරන ටිකම හදා ගන්න තමයි මේ හැම දෙයක්ම අපි සාකච්ඡා කරන්නේ මේවා හැම එකක්ම ධර්ම අපි ප්‍රගුණ කරන්න ඕනේ ප්‍රගුණ කරලා ඉතින් හැම ඉක්මනින් අපි වගේ ඉස්ගෙඩියන්ට කකුල් ලැබිලා පෙනහල්ල ලැබිලා ගොඩට යන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අද දිනේ අපේ ස්වාමීන් වහන්සේ මිස්තන් වැඩමතලා අපිට ඇත්ත වශයෙන්ම විශාල ධර්මඥානයක් ලබා ගන්න සසර ගමන කෙටි කර ගැනීම සඳහා කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. ඇත්තෙන්ම ස්වාමීන් වහන්සේගේ අපි නිමිතුත් කරලා උදාන් සෑම අවස්ථාවකම කල්ලිලා ධර්මඥාන ලබා දෙන්න කියලා. ඔය ඇත්ත වශයෙන්ම වයිස් පොදේ මත අපේ ගුරුවරයන්ට තව කාලයක් දීග ගන්න තමයි කියලා තියෙන්නේ. නමුත් ගුරුවරයන්ගේ බලාපොරොත්තු නම් මේක පැත්තකට අපි මේ මේ ධර්මයේ කටයුතු කරන්නයි. නමුත් ඒ නිසා ස්වාමීන් වහන්සේ Thank you.